ඒයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනට ආරම්භ ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
සත්සත් Venerable sirs, Dhamma friends, we have received two messages, one comment and eight questions in English, all related to meditation practice. I seek your permission to present it to the audience. The first message is, would the walking DVD be shown to the audience that Panthe mentioned?
There was one slide about how to show the function of the skeleton. That may be the one is thinking, and there, in addition to that, there are two videos. One thing is filmed in Melbourne, the other one is in Kaduela. That's also anyone can visit to the website, and even this the skeleton depicting the walking moon also we find in the website. So we can find a suitable time for that.
The second message, I am conveying Ajahn Susara's message to Bante. Ajahn Susara is an Austrian monk living in the east coast of Sri Lanka. He is currently visiting Melbourne and is the visiting resident monk at the Buddhist Society of Victoria, Malvern Temple. He knows Bante and wanted me to give this following message, within quotes, my kindest regards to Venerable Dhammajiva. Please convey this to Bante with Metta, Chitra Vijayasinghe from Melbourne.
Sadhu, sadhu, sadhu.
The other comment is as follows. Reverend Bante and dear Dhamma friends, I thought to put together few tricks that I have learned over the years when preparing good Kamatahan report. Bante, please allow me to present them to this audience. Hope it will be of some help. Number one, plan your report well. Don't rush or start to write your report few minutes before the deadline, within brackets 10:45 a.m. Allow ample time to gather your thoughts. Think ahead when you are going to what you are going to write first. Number two, prepare a draft first. Check your first cut for repetitions by reading your report. Make changes as necessary, and once you are happy, write it again in another paper. Remember, good Kamatahan questions will be recorded and distributed to thousands of yogis across the world. Number three, write the final questions or question or questions you ask Bante first. Then build your story around it. Number four, be specific about your questions. Don't ask motherhood questions such as, within quotes, what I should do to improve my practice. They are hard to answer. If you do expect a motherhood answer such as keep practicing as you do now. Number five, ask yourself if this really is a question or just I want to report my progress. Mention it up front of your report to assist Bante. Hope these hints will benefit you all. Bante, you may attend the Nirvana in this very life. Theruvan Saranai.
Before the question and answer session.
First question. Question on walking meditation. Venerable Sir, number one, I do the walking meditation according to your instructions. I have no problems. Number two, my question. When I do the walking meditation, I contemplate the hardness of the foot as similar to the hardness of ground. I contemplate that both these have the, within quotes, earth element. I do the same for the other elements as well. This helps me to realize that I am part of nature and the environment and the world. Would you recommend me to continue doing this? Thank you, with metta.
Only one remark. If there are no difference between two surfaces, it never worth calling a contact. Contact means two different surfaces. If the same kind of surfaces are getting together, it technically is not a contact. So therefore, there should have a difference between the earth in the earth down there and the earth element in the foot. That difference only you can feel. So therefore, if both are the same, you won't feel. So other than that, other parts of the report is okay.
Second question. Venerable Pante, I walk like a robot and feel the hardness of the floor on the soles of the feet. As I'm walking, a lot of thoughts come, mainly what I see from the periphery vision. When someone does not regard and walks in the path of my walking, I notice the mild dvesha thoughts and I say, annoyance, annoyance. At the end of the walk, when I sit or stand still after 40 minutes, I notice tingling sensations throughout the body. This does not happen while walking. First question. Would appreciate your advice on the negative feelings as I have dvesha, within brackets, with giving metta, it is very automatic and triggers more dvesha most times. Second question. Also advice on the sensations throughout the body while standing or sitting after a walk and not while walking. With thanks and blessings of the Triple Gem.
The first part, you have to think before you becoming a yogi, how many times you have crossed the other paths. We are not concerned about. So you have to understand whether the other person is a yogi or not. They will not be happy when we are crossing, when we are against their paths. So when we are in a rush, that normally happens. So therefore, always you have to be careful about the other psychology. And when you are expecting others to do, don't think that everyone is going to follow suit because our past karmic forces are there. Let it happen. Whenever the anger happens, just understand. I know that I am not in walking. I am not in desire. It is not a sleepiness. It is not a sloth and top. It is not past and future. It is no doubt. Exactly, I am in anger. So that sharpness will teach you in walking additional thing. And the second part is, after walking, if you sit down, you can gain the momentum of walking while sitting. You can feel the whole body, just like reported in the standstill. So after activity reduced or stopped, and then if you put attention to the body, you feel whole body energized. So that will be a good starting point for sitting meditation.
Third question. Venerable Bande, of an evening when I'm alone, I feel a tightness of a fist in the center of my chest. It seems to be an unknown fear. Also, I have not been getting a good sleep as I wake up after 1 to 1.5 hours with thoughts. I try not to look at them, but it is difficult. I try and let them go. Then I fall asleep for maybe another 1 to 2 hours. During the sit and walk, I am all right most times. I try to come back to the primary object when thoughts dominate. Could you please advise me how to address the unknown fear and the lack of sleep with metta?
So instead of going for a sharp objects like in-breath and out-breath, you can just be aware of your posture. You lie down and be aware, I am not walking, I am not standing, I am not sitting, I am lying down. Give a gross object, a wider object for the mind. Whenever mind try to be sharp, positives and negatives are both available. So in a normal sleeping, best thing is to give the body and check whether the body is symmetric. Even if it is thinking, if the body is lying and if the body is resting, you may get the benefit. And therefore, don't rush or don't go for very sharp object. Just be aware that lying down. And even 1 hour or two may be thinking. And then if you can go to a deep sleep, that will reconcile the day's problems. So even while in the sleep, if you happen to wake up, again be aware of your lying down posture. Don't try to give in sharp thing. That means that is giving kind of a wrong message to the mind. Better to give a whole body experience, a gross one, then it will be easier. I am just giving another alternative.
Fourth question. When sit relaxed on breath, subtle, always feel something like wearing a heavy cap, which makes me dull and the mind is less clearer. Focusing on breath seems making the sensation stronger. Your Venerable Bhante, please advise. Thank you very much.
So that is a kind of a indicating the margin, like a helmet or like an armor. That is the way you know that you are here and now. The body is with the outer shell. And just be aware that extraordinary shell-like feeling rather than focusing deeply into breath-like thing. So breath is inviting mind to be more analytical, more sharp. Under such circumstances, your larger object, like I tried to explain in the early questions, so be aware of this hardness itself. Don't try to introduce another object, specifically sharp objects. Just be aware of that hardness will give a clearer understanding what it is and how it comes and what is the implication of it, rather than focusing attention to the breath.
Fifth question. Most Venerable Bhante, after practicing mindfulness regularly for 6 months now, I slowly get to understand the language of meditation. During my sitting sessions, I watch my breath passing and stay 1 hour, watch it become subtler and again becomes gross and again subtler. Now I slowly get the meaning of being diligent. Thoughts come and go. I let them pass. In my walking session, I can be mindful about 20 to 30 minutes. Now I am getting to like it than earlier, as it convinced. Walking establishes my mindfulness day by day and helping the sitting meditation a lot. My diligence grows up by being the, within quotes, doing than the doer. Just to confess, it looks like I'm trying to strongly grasp these subtle awarenesses and knowledge gained through evening Dhamma talks to feed my ego. This was growing yesterday and today, carrying me away from my primary objects while walking and sitting. I am getting eager to showing off these awarenesses, share it to others and become the, within quotes, first. I understand this will drastically hinder my progress. Please kindly advise.
So it is not an individual disease, it's a disease of humankind. Each and every individual is entertaining one-upmanship. So understand it, so everyone is the same. And whenever possible, you express it. It is not what I am doing, that is what it happens. So that is the way, that's the way we can at least, even with this bad trait, we can increase the communication. We can say this is what it happens. So if I am to comment on the first sentence, that I am slowly learning about the language of mindfulness. Language of mindfulness is silence. No talk. Each and every talk, each and every writing leading to misunderstanding. So if you maintain dead silence, that means utterly you are mindful. So slowly, slowly we are going towards that. So we start with so much of talking, so much of writing, so much of gross breath. When the breath becomes subtle, if you wish to facilitate it, less talk, less writing. If the breath becomes utterly subtle, no talk, no writing, no question.
Sixth question. Honorable Bhante, is it advisable to meditate for 1 to 1.5 hours, within brackets seated, at home if you are experiencing that your walking and seated meditation is at a level where you are going into the emptiness with less thought, pain, etc.? will this improve to stay in the emptiness for a long time? Hondata me tattwe tahawuru karaganimata. Blessing of the Noble Triple Gem. Teruvan Saranai.
No, at OM, if the meditation is increasing, don't try to confine it to a posture, sitting, walking or day to day. Try to be mindful, blanket mindfulness from A to Z, from morning to evening. Then these kind of questions will never arise. Because you try to be mindful throughout the day. This is basically this kind of question, or if I have to be very specific, the sitting time is basically for the concentration. So those who are biased to the concentration, they are very tedious and very meticulous how many hours to sit. Sitting is more for the concentration. I mean, it is not bad. But what I am telling is, for a householder, be mindful throughout the day, sitting and walking and day to day, then you can find overall development rather than on the specific concentration or one-pointedness. One-pointedness will naturally come up when the mindfulness is persistent.
Seventh question. Dear Most Venerable Bhante, is it sinful to be happy about one's progress in meditation practice? Thank you with blessings.
Sadhu, sadhu, sadhu.
Last question. Dear Venerable Bhante, in my walking meditation, I start by focusing on feet and continue to observe the finer details such as how the right is different from the left, how the weight transfers happen from one leg to another, how the body sways to support the balance, how one right step is different from another, and so on. Then my focus changes to the system approach, where I just observe the automatic walking. Sometimes the focus shifts back to the observing the details. As time passes, I feel a bit lazy to observe the details, but keep observing the automatic walk. Please provide some advice to improve my practice and further motivate myself. Also in walking, just like observing the breath, is it possible to enter into jhanas? May the Triple Gem bless you with metta.
It is theoretically you can't say no, but whenever you do something intentional, that is something going against jhanic experience. Jhanic experience is you are just observing what is happening. But it says sometimes when you are going on pindapata, that means arms round, when you go in front of a house, and if you feel the housewife is busy making a donation or making a meal, so while standing you can make for a split second metta bhavana or metta jhanic practice, and whenever the housewife comes you can get up from the jhanic experience and blessing, and that is the highest blessing you can give to the donor, because you are while standing even for a few minutes. You can go into, but for that you must have so much of mastery. You go there and stand, knowing the house people are busy. So you let them make the meal, and while they are coming, there may be some few thought moments, or few seconds, or few minutes. Within that, you can be. So like while in the walking also, you can have some thought moments that is not coming out of walking meditation, but it is you have practice in sitting, and you can introduce momentarily to walking meditation also. Therefore, answer is yes and no.
That concludes the questions in English.
Thank you.
Teruvan Saranai, Avasarai Swamin Nohansa. අද දවසට කමඨන් වර්තා 17ක් ලැබිලා තියෙනවා. භාවනාව සම්බන්ධව 13යි, ධර්මදේශනාව සම්බන්ධව 3යි නිවේදනයකුත්. ඒ සියලුම වර්තා සභාගත කිරීමට මට උපවහන්සේගෙන් අවසරයි. ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව විනාඩි 40ක් පමණ කෙලිමි. පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස අරමුණු කරමි. අරමුණෙහි සතිය හොඳින් පිහිටියේය. අරමුණ ඇතිවී වෙනස් වී නැතිවී යන රූප හා සිත් ගොඩක් විය. රූප ධාතුවලින් තැනී ඇති හේතුන් නිසා සකස් වන ආකාරයටත් තිත්‍රාශයකින් සෑදුනෙහි. මෙය අවටින් වෙන්කරගත නොහැකි පරිසරය තුළට විසුරුණු දෙයක් විය. ඇවිදින පාද නැතිසේය. සක්මන සිදුවන්නේ බොහෝම සෙමිනි. අවසානයේදී දැනෙන්නේ පාද තබනවා පමණි. ඉන්පසුව පරියංකයට ගියමි. ආශ්වාස ප්‍රශ්වාස දැනීම අරමුණු විය. ඉක්මනින්ම අරමුණ ප්‍රකට වුණි. නාසිකාග්‍රයේ ආශ්වාසය දැනීමත් ප්‍රශ්වාසය දැනීමත් වෙන්කර හඳුනාගත්තෙමි. ටික වේලාවකින් එය එකක්සේ දැනිනි. පසුව ප්‍රකට වූයේ ප්‍රශ්වාසයේ පිඹීම පමණි. මෙය වේගයෙන් සිදුවිය. හුලම් පොම්ප කරනවා මෙනි. මේ අවස්ථාවේ කිසිම අරමුණක් වෙන අරමුණක් නොවිය. වර එක නාසිකාග්‍රයේ පෙන පිබ්බුළු වැනිය. ආශ්වාස පිම්බීම ටික වේලාවකින් නැති වී ගියේය. එය ඉහළට ඇදී ගියේය. පාවී යනවක් මෙනි. හිස් අවකාශයකි. මෙසේ නාසයේ ඉහළ ප්‍රදේශයේ මම හුස්ම ගන්නේ නැත. හෘද ස්පන්දනයක් නොදැනේ. සතුටක් හෝ දුකක් නොමැත. බරක් නැති සැහැල්ලු තත්වයකි. නිවුණු තත්වයකි. එකවරම අරමුණු මතුවන්නේය. නැවත ඇස්සැරීමත් හිස ප්‍රදේශය ශක්තිමත් කර ගැනීමත් තරමක් වෙලාවක් වුවමනාවෙන් කර යුතුය. මෙම සැහැල්ලු පාවෙන තත්වය කුමන සිදුවීමක් දැයි කරුණාවෙන් පහදා දෙන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. තවද පරියංකයේදී විදර්ශනා කරන්නට වැඩි වේලාවක් ගත කර නොහැකි විය. එය මාගේ භාවනාවේ අසාර්ථකත්වයක් දැයි පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔය විපස්සනාව විදර්ශනා කරනවා කියලා එකක් ඇත්තේ නැහැ. විදර්ශනා සිද්ධ වෙන එකක්. ඒක නිසා මොකද්ද මෙතන විදර්ශනා කරන්න කියලා කරන්න බැරි වුණේ මොකද්ද කියලා ওই වචන ටිකෙන් නම් පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් අර හිතක තියෙන කෙලෙස් අඩු වෙලා අරමුණු අඩු වෙලා එහෙම නැත්නම් සීමාව නැති වෙලා යනවයි කියන එක කෙලෙස් කිවෙන ප්‍රමාණයට තමයි සිද්ධ වෙන්නේ. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සනාරම්මන භික්කවේ පජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන තස්මින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති කිය. ඒක අංගුත්තරනිකාය ඒකක නිපාතේ සනාරම්මන වර්ගයේ සූත්‍ර 14ක් තියෙනවා. මං හිතන විදිහට 13ක්. ඒකල තියෙනවා උපදින තා කෙලස් උපදින්නේ අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙවෙයි. ඒ උපදිච්ච අරමුණ ගෙවෙනකොට ඊට අදාළ කෙලෙසෙක් වෙනවා. නිසා හිතට ආස්වාස් ප්‍රසාර කියන්නේ කෙලෙසයක්. පිම්බීම හැකිලිම කියන්නේ කෙලෙසයක්. සද්ද ඇහෙනවා කියන්නේ කෙලෙසයක්. ඉතින් ඇහිච්ච දේ එන්න ගෙවෙනවයි කියලා කියන්නේ ගොරෝසු එක සියුම් වෙනවනම් ගොරෝසු සියුම් ගොරෝසු කෙලෙසයක් සියුම් වෙනවා. සියුම් එක අතිසියුම් වෙනවනම් කෙලෙසය අතිසියුම් වෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කිරීම පිණිස අපිට කරන්න තියෙන්නේ මොන දේ ආවත් එන පැත්ත බලන්න යන්න බෑ නැති වෙන පැත්ත බලන්න. කොච්චර දුරට එකක් නැති වෙනවා බලන්න පුළුවන් නම් ඒ නැතිවීම දැකීමට ගන්න මේ ප්‍රයත්නය නිසා අනිකුත් දේවම එනෙව වෙන්නේ නැතු වෙනවා. එයිසැ නැති වෙන කම්ම බලන්න. ඉතින් මේ தත්ත්වය මොකද්ද කියලා අහන්න ගියොත් ආයෙත් කෙලෙසයක් එනවා. මේ බුදියන් ඉන්න බබයන් අහනවා දැන් බුද්ධිද කියලා. මට වැඩක් කරන්න තියෙන බබයන් නිදා ගන්නකොට කියන්නේ කියලා කියනවා. ඉතින් ඒක නිසා ওই කෙරෙන්ඩෝන් ටික උනාට පස්සේ ලියන්න තියෙන මල්ල ඔබල බැල්ලා. ඒක ඉතින් අර පුරුද්දට කෙරෙනවා. ඒක දෝෂයක් නෑ. නමුත් අර බුද්ධ දේශනාව මං හිතන්නේ උද්දృత කරලා පින්නුවාට පස්සේ තව දුරටත් මේකේ සියුම් தත්ත තියෙන. එතෙන්ට යන්න බෑ. මේ තියෙන தත්වෙට එක්ක ඇඟිලි ගහන්න ගත්තොත්. ඒ නිසා ඕකම ඉන්නකොට තව තව මන්දි මෙදෙනවා වගේ තව තව සියුම් தත්ත වලට යනවා. ඒ නිසා ඉන්න තැන බලන්න යන්න එපා. බලන එක කෙලෙසක් කියලා හිතන්න. අන්න ඒ වගේ දේවල් වලට මේ පහුරු ගාන ගතිය, කුප්පන ගතිය, අවුස්සන ගතිය තමයි කෙලෙස් කියන්නේ. එනිසා බුදුරජාණන්සේ නිවන් දැක්කට පස්සේ කියනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මම මේ ලැබුව චේතෝ විමුක්ති ආය කෝපය කරන්න බෑ. ඒක පිළිබඳ සැකයක් නැහැ. ඒක අවුස්සන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේකෙදි කරන්න තියෙන්නේ මේ හිතට ඇතිවෙච්ච తত্ত্বය ඇතිවෙච්ච විවේකයක් නැති කරමින් අපේ හිත විචිකිච්ඡාව ප්‍රඥා මුඛයෙන් මතුවෙනවා. මේක ප්‍රඥාවක් වෙන්නේ නැති මේ විමසුන් නැමනක් වෙන්නේ නැති මේ මීමන්තා නෝන වෙන්නේ නැති මේ විචාරය වෙන්නේ නැති කියලා විචිකිච්ඡාවක් එනවා. මසුන දැනගන්න තියන්නේ අවයත් ඇතිනේ. මොකා වුණත් කමන්නේ. ඕම කරබන හිටිය ප්‍රශ්න නැතුව තවත් ගැඹුරට යමු. ඒ නිසා ඒ වගේ ආහන දෙයට මල්ලෙන් ගහILLක් නෙවෙයි මේ කරන්නේ. ඒ වෙලාවේදී ප්‍රශ්න නැගීමට උදව් කරන්න යන්න එපා. තවත් මේ ඇති වෙච්ච තත්ත්වය එහෙම තහවුරු වෙන්න ඉඩ ඇති.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඊයේ දින භාවනා කරන විට වරහන්තුල පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ උපදේශ අනුව එන හැම අරමුණකටම පැමිණීම සහ ගෙවන්වීම බැලීමට උත්සාහ කළෙමි. කයට සිතගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නෙමි කියා මෙනෙහි කර භාවනාව පටන් ගත්තෙමි. හුස්ම රැල්ලක් ඇති වී ගෙවන්වන ආකාරය වරහන්තුල මෙනෙහි නොකර බලා සිටීමට හැකි විය. ශබ්දයක වේදනාවක ගෙවන්වීම ඒ අයුරින්ම බැලුවෙමි. නමුත් සිතවිල්ලක් ඒ ආකාරයෙන් බලා සිටිය නොහැකි විය. සිතවිලි එන විට මගේ සිත තුළින්ම ඒ සිතවිලි එන නිසා එහි ඒම සහ ගෙවී යාම සතියෙන් බලන්නේ කොහොමද කියා කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔය හිතවිලි වලත් අන්තර්ගත වෙනස් වීම සිද්ධ වෙනවා. එකක් කියලා තව එකක් එනවා. ඒ වගේ අර හුස්මක ගෙවෙන වගේ ක්‍රමානුකූල ගෙවීමක් නෙවෙයි මේකේ පෙරලි සිද්ධ වෙන බව දන්නවනම් එතරම් මේ එකක් රාගයට බරයි, එකක් ද්වේෂයට බරයි, තව එකක් අතීතයට බරයි, අනාගතයට බරයි. රුචි අරුචි කියලා මේ හිතවිලි අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් දැකීමත් ඒ හිතවිලි රචනය, හිතවිලි වල පරිණාමය, හිතවිලි වල භූමිකාව දැන ගැනීම. ඒ නිසා හිතවිලි එනකොට පොඩ්ඩක් දැනගන්න අවශ්‍ය නැ මේ විදිහට අවශ්‍ය නැ මේ හිතවිලි අන්තර්ගතයේ මොනවා එකක්ද කියලා. ඒක එකකට එකක් සම්බන්ධ නැහැ. අපි ඒ වන්දිමට එකතු කළ කතන්දරය හැදුවට ඒ කතන්දරේ හැදෙන මිනිස්යාගේ එකතුවක් මිසක් ආ මේ මතුවෙන හිතවිලි දෙකක් අතර මොනම සම්බන්ධයක්වත් නැහැ. ඉතින් ඒක නිසා මතුවෙන මතුවිලි හිතවිලි කතා කරන්න ගත්තොත් පිස්සු. පිස්සු කරන්නේත් ඒකම තමයි. එයිනේ නේ හිතවිලි එළියට දා. ඉතින් අහගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙනවා මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනික් මිනිස්සු කරන්නේ වහගෙන ඉඳලා අර්ථයක් ඇති එක විතරක් එළියට දාන උන්ට වෙන පිස්සුවක් තියෙනවා. අර පළවෙනි පිස්සුව හොඳ එක. ඔරිජිනල්. මේක ඩබල් පිස්සු මේක සනීප කරන්න බෑ. ඉතින්සයි ඒ අතර කිසිම ඇත්තටම සම්බන්ධයක් නැහැ. ඉතින් අපි පොඩි අක්කා කියන ඒ දවසේ ඉස්කෝලේ ගියාම මේ කෙල්ලෝ කතා කරනකොට දෙන්න කතා කරන මාතෘකාව ලියනවා තව කෙනෙක් ඉන්නගෙන. කිසිම සම්බන්ධයක් නැහැ. අර එකක් ඉවර වෙද්දී ඊගාව එක්කන කතා කරන්නේ ඊට කිසිම සම්බන්ධයක් නැති මාතෘකාවකට ඒක දිගේ යනවා කැලේ කඩාවට. ඊට පස්සේ තව තැනකට යනවා. අපිත් යුනිවර්සිටි නිවාඩුවෙන් පස්සේ එකතු වෙච්චාම එකෙක් පටන් ගන්නවා කාඩ් කුට්ටමේ ගේමකින් ඉවර වෙන්නේ හෙට උදේ වෙනකොට කොහෙන් කියලා තව ඉවරද නැහැ. පච්ච කිව්වහම තොන් ගන. ඒක එකකවත් හරපද්ධතියක් නැහැ. කාගේ හිතත් එච්චරයි. ඉතින් ඒක නිසා ඕනේ නම් හිතවිලි වල ක්‍රමික බෙගවීමක් නැහැ. වෙනස් වීමක් සිදු වෙනවා. අන්තර්ගතයේ අතීතානු දහනං චිත්තං, අනාගත පටිකංකනං චිත්තං, අභිනතං චිත්තං, අපනතං චිත්තං, එහෙම නැත්නම් වීර්ය වැඩි වෙලාව අඩු වෙලාව. අන්න හයකට කඩලා පෙන්නලා තියෙනවා. එන හිතවිලි ඒ බෑග් එකට දාන්න. එමෙන් පස්සේ හිතා ගන්න පුළුවන් මේවා මේ මාත්‍රක මාරු කරන්නේ කිසිම වගවීමක් නැහැ. අන්තිම චපලයි, අන්තිම ෂටයි, අන්තිම මායාවයි. ඉතින් ඒක දිහා බලනින්ද එතකොට තේරෙයි මේක පවතින වෙලාවේ වෙනස් වීම දකින්න පුළුවන්. ඒක ගෙවීමක්ම නොවුනට මේ වෙනස් වීම දැකීමත් Taman කවුද කියලා අවබෝධ කිරීමේ පළවෙනි පාඩම කියන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කිව් කරුණක් මාහට නැවත පැහැදිලි කරගත යුතුය ඇත. ඒ ගැන සමාව ආයෙදිමි. පරයන්ක භාවනාව අරමුණ නාසිකාග්‍රය. මාගේ ආශ්වාස ප්‍රශ්වාස භාවනාව ආරම්භ කරන අවස්ථාවේදීම ඉතා සියුම්ය. විනාඩි කිහිපයකදී නොපෙනී ගොස් නැවතත් පැමිණෙමින් නැවත නොපෙනී යයි. පළවෙනි ප්‍රශ්නය. මෙතෙක් කල භාවනාව ආරම්භ කළේ ආධුනිකයෙකුමෙනි. එනම් සිත උඩුකයට අරමුණු කර හුස්ම දැනෙන ස්ථානය හඳුනාගෙන ඒ ගැන මෙනෙහි කිරීම ආරම්භ කිරීමෙනි. නමුත් ඔබ වහන්සේගේ ප්‍රශ්න උත්තර වැඩසටහන් සමන් දීමේදී මාහට හැඟුණු පරිදි පළපුරුදු යෝගියෙකු නම් භාවනාව ආරම්භයේදී ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා සියුම් නම් එය මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ යන්නයි. එම තේරුම් ගැනීම හරිද? මාහට මෙය අදාළ වන්නේ කෙසේද? මෙම වැඩසටහන පුරාම මාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා සියුම් හෝ බිඳකින් මෙන් නාසිකාග්‍රෙන් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මෙය අත්භවීම නිර්වාණ සුවය අත් වේවා.
අපි ප්‍රශ්න කියවන එකනට දෙමුද ප්‍රශ්න බලන්න. ඔව්. ඔබ දෙක යන්න.
ඒක හරි ස්වාමිනී.
මේක හරි කියන්න බෑ. මොකක්ද හරි කියලා කියන්න.
මෙනෙහි කිරීම මොකද්ද සියුම් නම් ආයෙ මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ.
ඔය ඒකේ දී විශ්වාසය ඇති වෙන්නේ මෙහෙමයි කියන්නේ. තමන්ට සැක නම් ඕල කරපත් තන මෙනෙහි කරන්න. සැක නැහෙනේ ඔයෙම යන්න හරි. ඒක මේ වැඩමුළුවේදී මම හිතන්නේ හතර සැරයක් මතක් කරා ඕනම වෙලාවක පටන් ගන්න වෙලාවේදී හෝ මැදදී හෝ අගදී වෙන දෙයකට වෙන්න ඇරලා බලනකොට සැකයක් එනවා නම් මම සතිය කැඩිලාද හිත පිට ගිහිල්ලාද මේක ක්‍රමයේද නැද්ද කියලා මූල කර්මත් තන්න යන්න. එහෙම සැක නැහෙනේ. වැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා භවනා දියුණු වෙනකොට තමන්ට සැක අඩු නම් කොහෙන් පටන් ගත්තත් මොකෙන් පටන් අරගත්තත් කරගෙන යන්න ගන්න. සැක වෙච්ච වෙලාවට තමයි අපි ඒ බෙන්ච්මාක් එකට රෙෆරන්ස් පොයින්ට් එකට ස්ටාර්ටින් පොයින්ට් එක ගිහලා ආයෙ මුලින්දල පටන් ගත්තා වගේ යනවා. ඉතින් ඒකත් ලක්ෂ වාරයක් කරන්න වෙනවා ඒ නිසක භාවය ඇති කරගන්න. ඒ නිසා පටන් ගන්නකොටම සියුම්න සියුම් දැනින් පටන් ගන්න. සැකනම් ආයතරයක් උස්මට හිත දාලා බලන්න.
ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ සවස පරියන්කය අරමුණු වලට හා හිස් තැනට මාරුවෙන් මාරුවට ගියේය. ඒ අතර කහින කහින කෙනාට සුවපත් වේවායි පැතුමි. වරහන් තුල අනුකම්පාවක් හා කරුණාවක් ඇති වූ නිසාය. හිත අවදියෙන්නේ පිටත සහ ඇතුළත සිදුවන දේ ගැන දැනුවත්ය. ශරීරයේ සීමාව ගැන දැනීමක් නැත. එක් ක්ෂණයකින් ඒ අවදිමත් බව නැති වී හිස පැත්තකට හැරෙනවා පමණක් දැනිනි. නැවත හිත අවදි වූයේ භාවනා කාලය අවසන් වීමත් සමග හිත සංසුන්ය. මේ සියලු සිද්ධීන් ඉතා කෙටි විනාඩි ගණනකදී සිදු වූ හේයින් සිදු සයක් දැනිනි. නමුත් ගත වී තිබූ කාලය විනාඩි 45කි. මේ ක්‍රියාවලියේ වැරදි ඇතොත් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඒක පරියංක භාවනාවද ලියලා තියෙන්නේ සක්මන් භාවනාවද?
ඊයේ හවස පරියංකය කියලා ස්වාමීන්
වහන්සේ. ඒක එක හිතට එන මූඩ්ස් වල හැටි. ඒ දවසක් කටුකුරුද්නේ අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේ කියනවා සංසය පැවිදිච්ච අලුත ඒ දවසට කාර් එකකින් කොළඹෙනවා කියන්නේ මහා ලොකු දෙයක්. ලොකු ආම්තු කෙනෙක් එක්ක කාර් එකේ කොළඹෙනවා. ඒ ලොකු ආම්තුරු භාවනා කරන කෙනෙක් නෙමෙයිලු. ඒකට හිනහා වෙවි පුදුම සන්තෝෂකින් මොනවදෝ කිය කිය පාරයිනේ දිගේ බල බල එනවලු කිය කිය. ඥානසත් නිදිමත වුණා වගේ හිමීට අර සාන්තික උරුස්ස රේතුණා. අහගෙන හිටියලු මොනවද කියන්නේ කියලා. මලක් දකින්නට කියනවනේ අනේ මේ මලත් බුදුන්ට පූජා වේවා. තව මලක් දකින්න කරන මේ මලත් බුදුන්ට පූජා කොළඹට එනකම්ම එක දිගටම ගහ පාරයිනේ මලක් දකින්න දකින්න හැම වෙලාවෙම මේ සංසු පුතුම උද්දාමයෙන් මේ මලත් බුදුන්ට පූජා වේවා මේ මලත් බුදුන්ට පූජා වේවා. ඉතින් ඒ සංසු කියන භාවනා නොකරට කොච්චර පිරිසිදු චිත්තසංතානයක්ද කියලා. දකින්න දකින්න මිනිස්සුන්ට සූපත් වේවා කියලා. එහෙම නැත්නම් දකින්න දකින්න මලක් දැකලා කියනවා ඒක මේ අපි මට කියලා දෙනකොට ওই ඥාන මේ ධම්මික ස්වාමීන් වහන්සේ කිව්වා මලක් පිපෙන්නේ මට බුදුන් ළඟට යන්න කියන එක තමයිලු. වෙන කවුරුත් නැහැ මලක් පිළිගන්න කෙනෙක් ලෝකේ. ඔය උඩගුලියන් ගෝතා බඳින කේස වර්ල සරසන්නට මහා පිපුණේ නැත මේ දෙරණේ. රණවීරයන් සටනට වැද දිවදුන් රණවීරයෙකුගේ අවසන් ගමනට යන මහා ජනතාව පාදූ විල්ලෙන් සැලී වෙලී මිය ඒක නෙවෙයි පුපුනේ බුදුහාමුදුරන්ට. එසහා දකින්න ඕන කෙනෙක් කෙනෙකුට හිතන්න අනේ සූපත් වේවා. ඒ වගේම මලක් දකින්නට හිතන්න අනේ මේ මලත් බුදුන්ට පූජා වේවා. මලක පැතු මෙච්චරයි. ඉතින් ඒ නිසා ඒක විපස්සනාවක් නෙවෙයි. ඒ වුණාට හරි පිරිච්ච වෙලාවක ඒ කියන්නේ අනුකම්පාව හැඟුම්බරවම වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දකින්න දකින්න කෙනාට දෙනවා අනේ මේ හැම කෙනාටම වර්තමාන මොහොතේ ළඹ හිටිනවනะ. අනේ හැම කෙනාටම සතිය පිහිටනවා නම් මොන්න දේවල් විසිතුරු නැති වුණත් කොච්චර පිටලා ඉඳීද මිනිස්සු දන්නේ දෙන්න බැරි අඩුපාඩුකුත් නැහැ. තටමන මිනිස්සු බලන අපි ඔක්කොම සතිය පිහිටවන තටමන අයනේ ඒත් ගන්න බෑනේ අපිට. ඒකත් අපිට වෙන සෑහෙන අභියෝගයක් කියලා. මොකද අපිට හිතන්න පුළුවන් මිනිස්සෙක් වුණොත් කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ ගතිවත් වෙන්න බැරි. ඊයාලා දැක්කද කියන්නේ අනේ සූපත් වේවා. නැත්නම් උන සතිමත් වේවා. ඊගටම එහෙම කී කියා ඉන්නවනම් මං හිතන්නේ අර හිතේ පිරිච්ච එක වැగిරෙන වෙලාවක්. ඉතින් ඒ වෙනුවට කි අම්මට කියලාත් කියන්න පුළුවන්. ඒක නෙහුඟක් වෙලාවට මාළු මාකට් එකේදී කියවේ. කවුරු වැරද්දක් කරුවත් අර ගෙදරින් අම්මට අම්මා දීපත් කරන. ඒක නෙමෙයි මේ ඉන්නේ එක්ක මලක් දකිනකොට අනේ මේක බුදුන්ට පූජා වේවා. අනේ මේ මනුස්සයා සූපත් වේවා. අනේ මේ මනුස්සයා සත්‍යමත් වේවා කියලා කියනකොට අඩු ගානේ ඒක සතියට නිමිත්තක් කරගත්තොත් හම්බෙන වෙලාවේ අපිට ඒ සුවය හෝ සතිය හෝ ඇති කර ගන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නයට.
ගරු ස්වාමීන් වහන්ස, උදෑසන විනාඩි 40ක පමණ සක්මණින් පසු පරයන්කේට ගියෙමි. සක්මණේ පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි අරමුණු කළෙමි. අරමුණු ඉක්මනින් ප්‍රකට වුනි. සක්මණේදී සතිය පිහිටි විට විදර්ශනාව ආරඹුවෙමි. ඒ නිසා විඥාණය ඇති බවත්, සමාවෙන්න, රූපේ නිසා විඥාණය ඇතිවන බවත්, ස්පර්ශය නිසා වේදනාව, සංඥාව, චේතනා ඇතිවන බවත් අරමුණු හේතුඵල ධමයට අනුව බැලුවෙමි. අරමුණු අනාත්ම බවත්, කුඩා කොටස් රාශියක් බවත්, පුද්ගලයෙක් නැත, ඇවිදින ඝන දෙයක් නැත යන්න අත්දැක්කෙමි. ඉන්පසු පරයන්කයට ගියෙමි. අරමුණ ආශ්වාස ප්‍රශ්වාස දැනීම, ඒ දැනගත් සිත ඉක්මනින් අරමුණට ප්‍රකට වේ. නාසිකාග්‍රයේ ආශ්වාස වාතයේ ගැටීම, එහි සිහිල් බවත්, ප්‍රශ්වාස වාතයේ ගැටීම, එහි උණුසුම් දීර්ඝ බවත් අරමුණු වේ. එක කෙටි වේලාවක එය කෙටි වේලාවකින් එකක් බවට පත්වේ. ටික වේලාවකින් අරමුණෙන් ප්‍රකට වන්නේ ආශ්වාසයේ පමණි. එය ළඟ ළඟ පිම්බීමක් බවට පත්වේ. බොහෝ වේලාවක් මෙලෙස ප්‍රශ්වාසයේ පිම්බීම සිදුවේ. ඉන්පසු එකවරම ප්‍රශ්වාසයේ නැතිවෙයයි. අරමුණක් නැත. ඉහළට ඇදී යයි. කළුවර හිස් අවකාශයකි. විශාල පැතිරුණු ප්‍රදේශයකට, නමුත් එහි කිසිවක් නැත. ඊයේ දිනේ පෙර දිනේ මම පරයන්කේ මෙය අත්දැක්කෙමි. ඊයේ ධර්මදේශනයට අනුව ආකාශයට හෝ අරූප ලෝකයට යන බවක් හැඟේ. අද උදෑසනද එලෙසම සිදුවිය. වැරද්දක් ඇත්නම් පහදා දෙන මෙන් නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මෙලෙස කොතරම් වේලාවක් බලා සිටියක් වැරද්දක් නැතිද යන්න පහදා දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි.
ඔ මේකේ මුලදී සඳහන් කළා තියෙනවා රූප නිසා විඥානය උපදිනවයි කියලා. ඒක තමයි භෞතිකවාදීන් හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නාම රූප දෙකෙන් නාමයේ ඉස්සර වෙනවයි කියලා, මනෝ පුබ්බංගමා මනස පූර්වංගම වෙනවයි කියලා කියනවා. ඒ නිසා මේ රූපයක් දකින අවස්ථාවේදී රූපේ නිසා නාමයේ පහළ වෙනවද, නාමයේ නිසා රූප පහළ වෙනවද කිව්වොත් දෙකම එකතරී පහළ වෙනවා. ඒක මේ ක්වොන්ටම් ෆිසික්ස් වල සඳහන් කරලා තියෙනවා. ශ්‍රෝඩින්ජන් එනර්ජි වේව්ස් ඉස් කලැප්ස් ඉන්ටු මැටර් වෙන් නෙවර් ද කොන්ෂස්නස් ඉන්ටරැක්ට් විත්. අපේ හිත ගිල්ලකට වැදුනට පස්සේ තමයි ඒක රූපයක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක රූපයක් වෙලා නැහැ, අන්තු රාශියක් තියෙනවා. ඊට පස්සේ ඒකට නමක් දානවා, ඒක වේදනාවක් ඇති කරනවා. ඔක්කොම මේකෙන් මේ මානසින් කරන දෙයක්. ඒකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනමම මහායාන නිකායක් තියෙනවා. එහෙම නැත්නම් ඒකට කියනවා යෝගාචාර කියලා. ඉස්සරහ පේන්නේ තමයි බලන්න ඕන දේ තමයි. මේ තියෙන්නේ ඔක්කොම හදාන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තමයි ඕන දේ බවට පත් කරගන්නවයි කියනවා. What you see that you are. Wherever you go there you are. ඒක නිසා මේක පටන් ගන්න තියෙන්නේ රූපේ තියෙන නිසා විඥානේ පහළ වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ත්‍රිඥාන්ති කියනට විඥානේ තියෙන නිසායි රූප පහළ වෙන්නේ. ප්‍රතිසික පෙරපසු නොවී සිටින දෙයක්. එيشා මෙතන කොච්චර දුරට යනකම මේ චින්තාවේ ඥානද කියලා කියන්න බෑ. නමුත් අර අරූප පැත්තෙන් රූපේ බලන්න පටන් ගන්න තියෙනවා කියලා කියන්න පුළුවන්. එනිසා අපි මේ අරූප ලෝකයට යනවා කියන එක නෙමෙයි මෙතන හිද්ද වෙන්නේ. මෙතුක්කල් තිබුණ දේ දැන් අඳුනගන්න. ඇසිකල් තිබුණ ලෝකේ 100%ක්ම රූපේ. දැන් මේ දෙක අතරමැද පරිච්ඡින්න අවකාශයේ තේරුම් ගන්න. ඒකට කියනවා කටිනුග්ඝාටම අවකාශයේ පරිච්ඡින්න අවකාශය කියලා. ඕනම රූප දෙකක් මැද හිටනක් තියෙනවා. ඉස්තර බැලුවේ රූප පැත්තෙන් හිස්තන බැලුවා. දැන් හිස්තන බැඳලා රූප බලපුවාම වෙන සම්පූර්ණ ඔළුවෙන් හිටගෙන බැලුවා වගේ. එනිසා කියනවා කන්දක් උඩට ගිහිලා ඔළුවෙන් හිටගෙන දර්ශනය බැලුවොත් සම්පූර්ණයෙන්ම වෙනස්. ෆොටෝ එකක් අරන් බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස්. කෙලි තමන් ඇස් දෙකෙන් බැලුවොත් වෙනස්. ඒ අර උඩු යටිකුරු වෙලා පේනකොට වෙනස්. ඒ වගේ මේ ලෝකේ බැලිය හැකි ක්‍රම රාශියක් තියෙනවා. හැබැයි මේකේදී හරි උපහාසාත්මකයි. හරිම සංකල්ප වලට බරයි. කොතෙක් දුරට මෙතන හිටි ප්‍රත්‍යක්ෂයේද කොච්චරක් සංකල්පද කියලා කියන්න බෑ. මෙතෙන් යනකොට ගොඩාක් සංකල්ප යනවා. ඉතින් ඒකෙන් පරිසං වෙන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. ඉතින් ඒක නිසා ලිව්වත් විතරක් අපිට හිතන්න පුළුවන්. මෙන්න මේ වාක්‍ය විතර ලියපුවා. මේ වාක්‍ය අත්දකපුවා. ඉතින් ඒ දෙක අතර තඩමාරුව වෙන වෙලාවේ තමයි අපේ ප්‍රകൃතිය එළියට එන්නේ. එහෙම නැත්නම් අපි හිතපු දෙයක් තමයි නැත්නම් හිතලුවක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. අත්දකපු දෙයක් නෙවෙයි. ඉතින් ඒකයි මේකයි වෙන් කරලා දැනගන්නවා කියන එක ටිකක් අමාරුයි.
ගරු ස්වාමීන් වහන්ස, මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. පරයන්කේ වාඩි වී සුළු මෙනෙහි කිරීමකින් හිත අරමුණු රහිත හිස් ස්වභාවයකට පත්වේ. හිත මෙම තත්වයේ මුළු පරයන්ක වේලාවම පවතින අතර ඉඳහිට මෙම ස්වභාවයෙන් ඈත් වී සිතුවිල්ලක් හෝ වේදනාවක් අරමුණු කරයි. නැවතත් වැඩි අපහසුවකින් තොරව අරමුණු රහිත ස්වභාවයට සිතපත් වේ. අරමුණු රහිත ස්වභාවයේදී ආකාර දෙකක් නිරීක්ෂණය කරමි. පළවෙනි එක, අරමුණු රහිත බව දෙස ඉතා තියුණු සතියකින් බලා සිටීම. මෙහිදී සිතේ පෙළෙන ස්වභාවය වැඩිය. එහෙත් සතිය ඉතා තීව්‍ර මට්ටමක පවතී. දෙවෙනි නිරීක්ෂණය, තියුණු සතියකින් තොරව සමස්තය ලෙස බලා සිටීම. මෙම අවස්ථාවේදී දැඩි සමාධි තත්ත්වයකට සිතපත් වී නින්දකට යොමුන ආකාරයක් නිරීක්ෂණය කරමි. ගරු ස්වාමීන් වහන්ස, ඉහත ආකාර දෙකට තේරීමකින් තොරව නිරීක්ෂණය කළ යුතු බව සිතමි. එහෙත් මාගේ තර්ක මනස පවසන්නේ ඉහත ආකාර එක, එනම් අරමුණු රහිත ස්වභාවයේ දෙස තියුණු සතියකින් බලා සිටීම විපස්සනාවටත්, ආකාර දෙක සමතයටත් බර ලෙසයි. මෙය නිවැරදිද? භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට බැගෑපත්ව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔය යම් කිසි කෙනෙක් අර වගේ අරමුණක ගෙවන් කිරීම, ක්ෂය වීම, වැය වීම අරූපේ පැත්තෙන් බලන්න ගියාම හරි උවමනාවකින් ඒකටම හිත දාලා චීන කන්නඩියක් දාලා බලනවාගේ බලනවා. හරි ඉස්සෙල්ලාම වෙන කෝල ගතියකින් ඒකට වෙනවා. කෝඩු ගතියකින් පහුවෙන්න පේන්න පටන් අර ගන්නවා. එහෙම බැලුවත් සාමාන්‍ය විදිහට බලන ඉඳියත් එකමයි. අර පළවෙනි සැරේට දකින්නකොට පුදුම විදිහට අර වගේ තීව්‍ර බැලීම් බලන්න යනවා. හැබැයි ඒක ටිකක් වෙහෙස කරයි. මුදුවට හුරු වුණාට පස්සේ පේනවා මේකට මොනව හරි කරන්න ගියොත් මේකදී අවුල් වෙනවා. පේන්න අරිනවා මිසක් බලන්න එපා. ඒක හරි අමාරුයි. බලන්න නැතුව යොමු කිරීමක් නැතුව දෙන්න යන්න බෑ නේද කියලා හරස් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගියාට පස්සේ උදේට විශාල ආසාවකින් බලනවා කියන එකත් වෙනවා. නමුත් වැඩි කල් කරනකොට වෙන්නේ එහෙම දැඩ බල ආසාවක් නැහැ. බලන්නෙත් නැහැ. පේන්න පටන් අරගන්න. ඒ මොකද තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල මේක නොදක ඉන්න මොන්න තරම් අවිද්‍යාවක් තියෙනවද. මේක මෙච්චර ප්‍රසිද්ධ දෙයක් නොදක ඉන්න මොන්න තරම් රූපේට තෘෂ්ණාවක් තියෙනවද. ඉතින් ඒක ලොකු වෙනසක් තමයි. චින්තනයේ ලොකු වෙනසක්, පරිණාමයේ ලොකු වෙනසක්. නමුත් ඊට පස්සේ ලක්ෂ කෝටි වාරයක් ඒක වශී කරගත්තට පස්සේ ඉතින් ඕකේ බලන දෙයක් නෑ. ඕක පේන දේ. ඒ නිසා ඔහොම යංකෝ දෙට හරියනවා ප්‍රශ්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්කේදී හුස්ම ගෙවි ගොස් සමස්තයේ දෙස බලා සිටිමි. ඊයේ සවස සිට ශරීරයේ උඩු කොටස කිසිම පාලනයකින් තොරව සෙමින් ඉතා සෙමින් පැති පැතිවලට නැමෙන බව දැනේ. සතිය බිඳී නැත. ශරීරයේ එක ඒකකයක් ලෙසම දැනේ. මායිම් ඉතා සියුම්ය. මෙම චලනය සෙන්ටිමීටර් කීපයක් ස්ලෝ මෝෂන් ලෙස වේ. නැවතේ. තවත් පැත්තකට සෙන්ටිමීටර් කීපයක් යයි. ආයිත් නැවතේ. සවස් භාගයේ පරයන්කේදී මෙය මේ ආකාරයටම විනි. එහෙත් චලනයේ සෙන්ටිමීටර් ප්‍රමාණය දැන් වැඩිය. චලනයේ වේගවත්ය. අද උදේද මෙසේමය. සතිය හොඳින් පවතී. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිගින් දිගටම මේ දෙස බලා සිටියද මට ස්නායු රෝගයක් වැළඳී ශරීරයේ පාලනය නැති වී ගොස්දැයි සිතේ. සෑම විටම මේ පරියංකේ ජවනිකාව කුමක් වේදැයි සිතමින් හිඳගනි. නැවත නැවත වන නිසා දැන් මොලේ ක්‍රේල් වී පිසු ඩබල් වෙන අන්දමකි. කරුණාවෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි.
මම සන්තෝෂ වෙනවා මට උනේ නැති එක ගැන. මට නෙවෙයි පිස්සු තියෙන කාට පිස්සුද මට කකන්නේ. ඒ නිසා අර තට්ටු 100 ගානක උඩ පැන්නට පස්සේ බිල්ඩින් එකේ උඩට ගියාම ඒක සෙන්ටිමීටර ගානක් වැඩෙනවා. දීක හැටියේ. ඉතින් ඒකත් තියෙනවා තනි තට්ටුවේ බිල්ඩින් එකේ තේරෙන්නේ නැහැ. උඩට ගියාම ඒක වැනෙන්න පටන් අරගා. ඉතින් ඒ වගේ අපි අර භාවනාවේ රූප වලින් ඈත් වෙන්න වෙන්න වෙනවා මේ ශරීරය ජීවත් වෙනවා කියන්නේම හොල්මනක් තමයි. වැනෙනවා තමයි. නලියනවා තමයි. නලිය වෙ නැත්තම් ඉතින් මැරලා. ඉතින් මේ නලියවිල මෙතෙක්කල් තේරුන්නේ නැහැ. දැන් බලන්න ගියාම ඒක පුදුම විදිහට බොහොම පුංචි හරියට මේ ආරස්සුලන් තියෙන තැනක පහන පත්තු කිර වගේ පහන් තිරේ කවදාවත් කෙලින් හිටින්නේ නැහැ. වැනේ වැනේ විතර. ඉතින් ඒක දිහා බලනකොට හිතෙනවා මේ බලන නිසා වැනෙනවද? නැසැ වැනෙන නිසා පේනවද කියලා. ඒක දිහා බලන්නේ නැති විට පහන පත්තු වෙන ප්‍රශ්නයක් නැහැ. මුදුවට බලන හිටියොත් ඒක කොයි වෙලාවකවත් නැහැ. එකලස් වෙන ගතිය. ඉතින් ඒක නිසා පහනපත් වෙන බව නම් ඇත්ත. නමුත් මේකේ තියෙන විචල්්‍ය භාවය මේකේ තියෙන වෙනස් වෙන සුළු බව ඒ බලාන සිටීම දුකක් වෙන බව තමයි බුදුරජාණන් වහන්සේගේ අනිච්චං අනිත්‍ය නිසා දුකයි. ඉතින් අපි කියන්න හදන එක දුලොස්මහේ පහනක් කළා නිවෙන්නේ නැති පහනක් හදන්න හදනවා. නිවෙන්නේක නැහැ. නමුත් මේ පහන් නලියන එකම මරණයේ සියාව තියෙනවා. අනිතික ඒකේම දකින්න එක අනිවාර්යම දුකයි. ඇයි අපි ගිහලා චිමිනියක් දාන්න. ඒක හෙල්ලෙන්නේ නැතුව පත්වියම්. මොකද මට බලන්න ඉන්න බෑ. ඔබ පැත්තුන මොන දෙයක්? ඒක වෙනද? මට මේක බලන්න. මේක මගේ පහනනේ. මේ මිනිස්සයා උපන් දවසේ ඉඳලා මැරෙනකම් මේ අනිච්ච සංඥාව නිට්‍ය කරගන්න කරන සෙල්ලම් බැලුවොත් හිතා ගන්න බෑ. මේ තරම්ම අනිච්චදී නිට්‍ය කරන්න දඟලන දඟලෙයිද? ඒ මේ භෞතික ඥාන සියල්ලෙම කරන්න හදන්නේ මේක නිත්‍ය කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන මගේ කරගෙන ඉන්න හදනවා. එකේ කොටුවක්වත් අහුවෙලා නැහැ. ඒ වෙනුවට කිව්වොත් ඕක අනිත්‍යයි ඕක බාරගනින් කියලා. ඒකට අහන පිස්සු ඩබල් වෙයිද? ස්නායු දුර්ලකම් වෙයිද? ඒක නිසා මේකට මූණ දෙනවා කියන එක. මේකට යනවා කියන එක දුර කරයි. අපි භාවනා නොකරන හිතේක ඇත්ත බැලුවොත් හරි අමාරු ඇත්ත. ඔය යන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නයකට මූණ දෙන්නේ. ඒ මොන දෙන්න නම් ශ්‍රද්ධාව සතියත් සීලියත් තියෙනවා. ඉතින් තම හොඳ මෙලි තමයි හොඳ පිස්සුම හැදෙනවා කියමුකෝ. හොඳටම ස්නායු යනවා. ඉතින් මේ ස්නායු හැදුණත් පිස්සු ශ්‍රද්ධාව වෙනස් වෙනවද? සතිය වෙනස් වෙනවද? සීලිය කැඩෙනවද කියලා ඕක තමයි ආර්ය පරිශීණය කියන්නේ. යද යදා බලන්න මේකත් එක්ක මම දවසින් දවස මේකට හැඩ ගැහෙනවද? නැත්නම් මේකෙන් එන්නේ එන්න බය වැඩි වෙනවද කියන එක ඔහොම බලාගෙන යන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. කය ඍජු කරගෙන ආනාපානය පෙනෙන්නට ඇද්දයි බලීමි. ආශ්වාසය ග්‍රහණය කරගත නොහැකිය. ඒ වෙනුවට ශරීරයේ තදවන ස්වභාවයක් අත්විඳෙමි. ඉතා සියුම් ප්‍රශ්වාසය සුලං රැල්ලක්සේ දකුණු නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානය සතියට ග්‍රහණය විය. මේ ආශ්වාසයේ නොවන බවත් ප්‍රශ්වාසයේ වෙන බවත් සහතික කරගත්තෙමි. එසේ ප්‍රශ්වාස පහක් හයක් නිරීක්ෂණය කරන විට එයද තුනී වී ගියේය. ඒ නිසා කය අරමුණු කෙරෙමි. ඊයේ මෙන් ඉතා වේගෙන් සම්පූර්ණ කයම චලනය වන බවද එහි තදවීමද ලිහිල්වීමද අත්විඳෙමි. ස්වල්ප වේලාවකින් එක්තරා මත් බවක් අත්දැක්කෙමි. කිසිවක් පැහැදිලි නැත. නිදිමතදැයි නොදනිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි නින්දට වැටෙන තැන නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද සාර්ථක නොවිය. කීපවරක් නින්දෙන් නැවති වෙන්නක් වැනි ස්වභාවයක් අත්විඳෙමි. උදේ පරියංක දෙකම ගත වූයේ මේ ආකාරයෙනි. වීරිය අඩු වී ඇති නමුත් ශ්‍රද්ධාව සහ සීලය කෙරෙහි විශ්වාසය තබා අකණ්ඩව භාවනා කරමි. ශරීරයේ තදවන ලිහිල්වන ස්වභාවය නිශ්චලවන හැම විටම අත්දකිමි. මන ශ්‍රවණය කරන විට පවා මාරුවෙන් මාරුවට සතිය බනත් එකී ශරීර ස්වභාවයත් අරමුණු කරන බව පැහැදිලිය. වාර්තාවේ අඩුපාඩු ඇතොත් පෙන්වා දී භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
මම කියන මුලින් උත්සාහ කරනවා මේ ආස්වාස ප්‍රසවාසයේ වෙන් කළ බලන්න. මේක ප්‍රසවාසයේ ආස්වාසයේ නෙවෙයි කියලා ඒ වෙනස පුංචි වෙනස සියුම් වෙනස බලන් කොච්චර සියුම බලනවාද ඒ තරම්ම වේගෙන් ඒ ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. මේ ඈත තියෙන එකක් වගේ ලෙඩ කපුට වැලකන්නා වගේ බලන්න හිටියොත් උහේ තියෙනවා. ඉතාමත්ම තීක්ෂණ බැලුවොත් මේ ආස්වාදයේ ප්‍රසවාසයක් නෙවෙයි. සබ්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. හිතවිල්ල නෙවෙයි. ආස්වාදයමයි කියලා ඒකේ තියෙන හොඳටම සවිස්තර බැලුවොත් නොබෝ වෙලාවකින් ඒ බලනින්න ලක්ෂණයේ වෙනස් වෙන බව කැපි පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඒ අරමුණ තාම සමීපව උත්සන්නව ආසන්නව මෙනෙහි කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා ඒකට පෙළ ගැස්ම ආවෙ නැත්තම්. පෙළ ගැස්ම ආවත් මේ විදිහට උත්සන්නව බැලුවේ නැත්තම් අනිත්‍ය ලක්ෂණ පේන්නේ නැහැ. ඒ නිසා භාවනාව දැනගන්න ඕනේ. දැන් ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට ගියර එක දාන්න ඕන කොයි වෙලාවෙද කියලා. ඒ වෙලාවේ දැම්මේ නැත්තම් ඉතින් එන්ජින් එක තාම අඟිරි ගන්න. ඊට කලින් දැම්මොත් ඒත් ඉග්නිෂන් ගන්න. ඉතින් ඒ නිසා මේක අල්ලගන්නේ හුඟාව පරණ යෝගාවචරෙත් තමයි. කොච්චර භාවනා කළා මොන මොන පෙරණිමිටි සුබ ලක්ෂණ දැක්කට පස්සේද අරමුණේ විස්තර හොයන්න පටන් ගන්න. හොයන්න ගන්නකොටම සමීප වෙනකොටම ආසන්න වෙනකොටම ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අර පෙරමග ලක්ෂණ දැනගෙන ඒකට හරියට නියම එකලස යොදනවා. එහෙම නැත්නම් අවධානය යොදනවා විතරක් නෙවෙයි. ඒක නොබෝ වෙලාවකින් ඒක මාරු වෙන්නත් පුළුවන් කියන ලෑස්තියක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ සූදානම් ශරීරේ මේ වැඩේට සූදානම් ශරීරේ ඒ මනස සම්පූර්ණ වෙන දෙයක් බාර වෙන කෙනෙක් බාරට පත් කරනවා. අරමුණත් වෙන එකක් පත් වෙනවා. සතියත් වෙන අරමුණක් වෙන සතියක් බාරට පත් වෙනවා. ඉතින් අන්නේ වේගය ඒ ජවය ඒ කත කැවෙන හැටි හිතා ගන්න බැරි තරම් වේගයි. හැබැයි ඒක හරියට appropriate technology එක දරගන්න. කොයි වෙලාවෙදීද මේ සූක්ෂම බැලීම බලන්න ඕනේ? බලනවත් එක්කම වෙනස් වෙනකොට කලබල වෙන්නේ නැතුව ඒකට යන්න දෙන්න. එතන පුදුම සූර භාවයක් අවශ්‍යයි. ඒක දැනගත්තට පස්සේ පේනවා භාවනාවෙන් තොරව මොලේ කවදාවත් මේ වැඩේට යන්නේ නැහැ. මොන ශිල්පයක දක්ෂ වුණත් මොන සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වුණත් ওই ශිල්පේ ওই දක්ෂකම ඉන්නේ නැහැ. ඉතින් ඒක කෙරෙන අවස්ථාවක්. ඒ නිසා විස්තරසහිතව බලන් ඒකට පෙරමග ලකුණු බහලනකම් ඉන්නේ. බලනකොටම ඒක වෙනස්ත්‍යක් බවට පත් වෙන්න පුළුවන් බවත් දැනගෙන ඉදිරියට යන්න ගියොත් මේ ලෝකේ එකක්වත් නැහැ කාරණාවක් ඉක් පීඩා ගන්න. ඕන දෙයක් වෙන්න පුළුවන්.
ගරු ස්වාමින් වහන්ස, සක්මන ඔටෝ පයිලට් ලෙස යන අතර දිනෙන් දින සිතුවිලි අඩු වී ඇත. මට ඇහෙන හඬවල් කුරුළු සද්ද, ගිගුරුම් හා තද සුලන් සද්ද ගැන අවධානය යොමු නොකළද ඒ වාද කායානුපස්සනාවට අයිති දේවල් යයි සිතුනි. එයත් සිතුවිල්ලක් කියා ප්‍රපංච නොකෙලිමි. භාවනාව නොකරන විට මෙය තවත් සිතන්නට සිතුනි. සෑම සංඥාවක්ම ස්පර්ශ වන නිසා ඒ සෑම දේම කායානුපස්සනාවට අයිතිද පැහැදිලි කරන්න. පරයන්කය. ආනාපාන සතිය කරන විට වායු රැල්ලේ මුල මැද අග බලද්දී හුස්ම රැල්ල මුලදී නාසයේ ස්පර්ශය හෝ ගැටෙන විට ගොරෝසුවටද සීතලටද දැනේ. මෙය ක්‍රමයෙන් යයි. මට වැටහුනේ අප ශරීරයේ ධාතුවල තේජෝ ගතිය හා පඨවි ගතිය වායු රැල්ලේ තේජෝ ගතියට හා පඨවි ගතියට සමාන වන විට මට එය නොදැනී ගිය බවයි. ඉන් අවබෝධ වූයේ ශරීරයෙන් පිටත ස්වභාව ධර්මයේ වාතේ ධාතුවන් මේ කුණුකයෙහි ධාතුවත් එකම බවයි. ආපෝ වායෝ ධාතුව සමවීමද අවබෝධ වෙන බව දැනුනි. මාගේ මෙම අවබෝධය නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. භාවනා කරන විට වරහන් තුල සිටින් මාගේ ශරීරයේ තේජෝ ධාතුව සහ ආපෝ ධාතුව ප්‍රකට වන බව හඳුනා ගතිමි. මස්පිඩු තදවන විට මෙය මස්පිඩුවල පටවි ගතිය වැඩි වූ දෙයක් කියා මෙනෙහි කරන විට එම කොටස සැහැල්ලු විය. අද උදේ 9 පරයන්කේ මෙතෙක් මා සිටුවේ මා නින්දට යන බවය. අද කෙරුණේ මා යම් තැනකට ගොස් කළුවර හෝ ආලෝක කුට්ටි ස්ථානයකට ගොස් පැමිණෙන බවය. මට එතනදී හොඳටම සිනහවක් නැගිනි. වරහන් තුල ශබ්ද නැතුය. නමස්කාර වේවා.
ඔයකට මුලින් කියලා තියෙන එක විතරයි මම මේ අදහස් පළ කරන්න යන්නේ. භාවනා ඉන්නකොට නෙවෙයි, භාවනා නොකරන වෙලාවල මේ වෙන දේවල් එහෙම දෝ කියන එක නිකන් ප්‍රශ්නේ නිකන් ඔද්දල් වෙලා නතරලා තිබුණා. ඒකට හොඳම උත්තරේ තමයි භාවනා කරන වෙලාවේ. භාවනා කියන වචනේත් අයින් කරලා සතිමත් වෙන වෙලාවේ අල්ලා ගත්තොත් අසතිමත් වෙන ලායක දැන ගන්න පුළුවන්. ඒ නිසා සතිමත් වීම පිළිබඳව සෑහෙන දුරට අද්දුට ප්‍රත්‍යක්ෂේ නැතුව සතිමත් නොවන වෙලාව පිළිබඳව චින්තාමේ වැතර දාන්න ගියොත් දෙකම අවුල් වෙනවා. ඒ නිසා හොඳම එකේ තමයි භාවනාවේ ඉන්න වෙලාවේදී වෙන එක පිළිබඳව හොඳට ඒ ටු ඉසෙත් දැනගන්න. එතකොට ඒකෙන් අනුමාන ඥානකින් අනික් වෙලඳලා බලන්න පුළුවන්. ඒක ඉස්සර කරන්න යන්න එපා. එතකොට මේ ප්‍රත්‍යක්ෂයට අවතක්සේරුවක් සිද්ධ වෙනවා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය කය දැනීම දෙස බලා සිටීමයි. මේ දැනීම් කම්පන චංචල සිතිවිලි හිස්තන අතර හුවමාරුවකි. අද උදේ පරයන්කේදී මේ හිස්තන කුඩාවට පටන්ගෙන විශාල ප්‍රදේශයකට වරහන් තුල මනසින් දැකිය හැකි උපරිම ප්‍රමාණයට වගේ ලොකු වුණා. තත්පර ගණනක් මේ පැවති ලොකු බැලුන් එක හුලං යන්නාසේ කුඩා වෙමින් ඇවිත් තිතක් බවට පත් වුණා. ඒ දකින්නේ හිස් බව ඇතිවීම නැතිවීමද කියලා සිතුණා. නැවත නැවත කීප වරක් එය ඇති වී නැති වුණා. මේ හිස් බව දකින හුදකලාවට කොතරම් බැඳී ඇද්දයි කිවහොත් එතනට නොපිවිසීම මා තුල පටිගයක් ඝර්ෂණයක් ඇති කරන බව දැනී තියෙනවා. ඔබ වහන්සේ දේශනා කළා තුන්වන අරූප ධානයට ගියොත් ඒ තැනත්තා එතනින් පිටතට ආ යුතු බව. හුදකලාවට අපි අනුග්‍රහ කළ යුතු ආකාරය පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
රූප අරූප හත් තුන්වෙනි එක නෙමෙයි, කොයි ධානයකට ගියත් එළියට එන්න ඕන. ඒක හැමදාම ඉන්න දෙන්නේ නැහැ. ටිකට් එක දෙන්නේ විනාඩි 15කට 10කට වගේ ටිකට් එක ගන්නවා පස්සේ එළියට එන්න. මේක මේ අර ධානය විතරක් නෙමෙයි. නමුත් මේ විවේකය හම්බුනාට පස්සේ විවේකයට තියෙන ආතාව නිසා අතුවින අරමුණ පටිගේ ලැබෙන බව උනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් විවේකය නොදැක අපේ හිටපු කෙනෙකුට මෙහෙම දකින්න හම්බ වෙච්ච නිසා ඇතිවෙන මේ ජීවිත පෙරළිය හදිසි වෙන්න එපා, ස්මාර්ට් වෙන්න එපා. මෙතෙක් කල දැකපු නැති දෙයක් දැන් පේනවා. ඒකට ආතාවක් ඇති වෙලා තියෙනවා. ඒක දන්නවනම් ලොකු දෙයක්. ඊට පස්සේ පුළුවන් තරම් ඒකට පහසුකම් සලසන්න නැත්තම් අනුග්‍රහ කරන්න කෙනෙකුට උකෝ යේ තරම් මේ නැතුණයි කියලා කනගාට වෙන්න දෙයක්වත් නැහැ. අනිත් එක හිතට වද්ද ගන්න තියෙන දෙයක් තමයි ඒ ලැබිච්ච විවිධකේ කැඩුනට නැවත හදන්න බැරි විදිහට කැඩලා නැහැ. ආයත් අවස්ථාව ලැබුණොත් ආයත් ලැබෙනවා. ඒ නිසා කැඩුනට පස්සේ Tamanට Taman දන්න උපක්‍රම ටික ක්‍රමසාවිලි ටික යොදලා කැඩුනොත් හදාගන්නේ කොහොමද කියලා පරෝපදේශ රහිතව කාටවත් දොස් නොකිය ඒ ඇතුළත අත්දැකීම තහවුරු වෙන්න කැඩෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ දේ කරගෙන යනකොට කමඨාන සුද්ධ නොවුනත් කැඩුණා නම් කමන්නේ හදන්න පුළුවන්. අපි වැල්ලෙන් මාලිගාවක් හදලා කඩලා ගිය කියලා ප්‍රශ්නයක් නැහැ. ලෙගෝ සෙට් එකකින් ලස්සන රූපයක් හදනවා. කැඩලා ගියලක ප්‍රශ්නයක් නැහැ. ආයෙ හදන්න පුළුවන්. ඒ ලෙගෝ පාටිකල්ස් කැඩෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ඉතින් ඒක ආයෙ ෆිට කරන එකයි තියෙන්නේ. ඒක නිසා ඒ හිස්තන කැඩනවා කියලා කැඩෙනවා කැඩනවා කියලා ඊගාව කැඩෙන්න හේතු වෙච්ච දෙයට පටිගයක් ඇති වෙච්ච බව දන්නවනම් ඒකට හිස්තන අඳුනගත්තට වැඩි උතුම් ඥානයක් උතුම් සොයා ගැනීමක් උතුම් තමන් පිළිබඳව අවබෝධයක්. ඔබ දිගට කරන්ඩ පටිගේ නිසා නැවත හැදීම වළක්වන්න යන්න එපා. ආයෙත් හිස්තන හදාගන්න, ආයෙත් කැඩේ, ආයෙත් හදාගන්න. අනේම හදා හදා කඩ කඩ යෑමෙන් තමයි ශිල්පයක් අපි ප්‍රගුණ කරන්නේ. ඒ නිසා ඒකේ මූල අවස්ථාවේදී අර ප්‍රවීණ කෙනෙක්ගේ දක්ෂකම් හිතන්න යන්න එපා. මේක තමයි කරන්නේ. මේකද කියනවා ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් කියලා.
ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. අද දින පරයන්ක භාවනාවේදී පළමුව හුස්ම නාසිකාග්‍රයේ වැදෙන සැටි නිරීක්ෂණය කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස ලෙසද මෙනෙහි කළෙමි. වාර 10ක් පමණ මෙසේ කළ පසුව නින්දගිය ස්වභාවයකට සිතපත් වේ. නින්ද ගියාදැයි සැකයෙන් නවදි වෙන්නේ ශබ්දයකට හෝ වෙනයම් ගැස්සීමක් සිදුවොත් පමණි. අද දින සෑම පරියංක භාවනා වාරයකදීම මේ සිදු වූ අතර කීප වරක්ම නින්ද ගියාදැයි සැක සිටි අවදි වීම සිදුවිය. මෙයින් සතියට බාධාවක් සිදුවන්නේ නැති බව නිරීක්ෂණය කෙලිමි. සිදුවන්නක් සිදු වේවායි සිතමින් නැවත නැවත සිත ඒකාග්‍ර කරගෙන යෑමත් එවිට නින්දට වැටි අවදි වූ අත්දැකීමත් විඳිමින් ගත කෙලිමි. මෙසේ දිගින් දිගටම එම අත්දැකීමට එන්නට දෙමින් දිගින් දිගටම භාවනා කිරීම නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
ඔය මේක අපි සාකච්ඡා කරලා තියෙන එක. අවදි වුණාට පස්සේ කොච්චර ඉක්මනට නැවත සතිය පිටන්න පුළුවන්ද කියන, නැත්නම් අරමුණට එන්න පුළුවන්ද කියන එක, එව නැත්නම් පිට ගියයි කියන එක පශ්චාත්තාප නොවි එන ගමන බලන්න පුළුවන්ද කියන එකට තාම හිත යොදු වෙලා නැහැ. ඒිට වටේ කර කැවිල්ලක් නම් ලියවිලා තියෙන නිසා බලන්න හිත පිට ගියේ එක නෙමෙයි ප්‍රශ්නේ. නිින්ද යන්නේ එක නෙමෙයි ප්‍රශ්නේ. නිින්ද නැගිට්ටා කියලා දැනගත්තාම කොච්චර වෙලා යනවද? තමන්ගේ මූල කර්මත්තාන්න එන්න ආපු බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? නැත්නම් සහතික කරලා කියන්නේ කොහොමද? අන්නේ කාරණා දෙකට හොඳට හිත යොදලා කෙරුවොත් මේකෙන් අපි පරිේශණයක් වෙනවා. එහෙම නැත්නම් අත්දැකීම එකතු වෙනවා. එහෙම නැති වුණොත් ඒත් නරකක් වෙන්නේ නැහැ. නමුත් අච්චර වේගෙන් අත්දැකීම එකතු වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම නැවත අරමුණට ගේන්න කොච්චරලා යනවද? අරමුණට නැවත ආවයි කියලා සහතික කරන්නේ මොකද්ද කියන දෙකට අවධානය යොමු කරන්න.
ගරු ස්වාමීන් වහන්ස, ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක, ඊයේ හා අද දින පරයන්කෙන් සිදු වූයේ ඊයේ සහ අද දින පරයන්කයන් සිදු වූයේ වෙනස් ආකාරයකිනි. ඉරියව්වට හිත යොමා වාඩි වීමි. හිස හිත පුරා විහිදී පැතිරි ගොස් ඇති හිස් ගතියකි. පිටක විශාල පෙන බිබුලු රාශියකින් පිරී ඇති බව දිස්වේ. දැනෙන කාලය නිකරුණේ කා දමනවා මෙනි. ශාරීරික වේදනා සිතිවිලි විටින් විට දැනේ. මුළු කාලයම හිත අවදියෙන් තබා ගැනීමට මහන්සි ගතිමි. වැරදි ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය, මෙය භාවනාවෙන් පිට අත් දකිනා දෙකි. අත්ලහා ඇඟිලි ඇතුළට ඇඹර වී ලොක්වේ. මෙය නැවත විනාඩි දෙකකින් පමණ යටා තත්ත්වයට පත්වේ. මෙය ධාතු ලක්ෂණ ප්‍රකට වීමක්ද? මේ ප්‍රශ්නය ඇසුවාට සමාවන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
කියන්න බෑ, හිරි වාතයටත් ඕක වෙනවා. එහෙනම් හිරි වෙලා ලොක් කරලා හිටනවා. ඊට පස්සේ කවුරු වෙලා අත ගන්නවට හරියන. ඒක නිසා බලන්න ඒක ශාරීරික දෝෂයක්ද නැත්නම් භාවනාමය දෝෂයක්ද කියලා වයස සඳහන් කළා නැහැ. ඔවිත 60 වෙන්නට පස්සේ තමයි හිරි වාතෙයි ඒ වගේ තියෙන ඔය රුමැටික් ප්‍රශ්න වගේක්. එතකොට ඒ අත බය එහෙම ලොක් වෙන ගතියක් එනවා. භාවනා ආජිත් වෙනවා. පළවෙනි කීයද තියෙනවා, පළවෙනි වාක්‍යෙම බටියංක භාවනා ඊයේ අදයි වෙනස් කියලා. වෙනස් නුනේ නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විනස් වීම චෝදනාවක් වුණොත් ඊෙන් කමට අමතල ඉලිවරයක් නැහැ. අපි යන්න ඕනේ වෙනස් වෙනවා කියලා බලන්න තමයි. ඒ වෙනස් වීම දකිනවා නම් ඒකට කියන්නේ බාහනට සූදානම් ශරීරය කියලා. එහෙම නැතු මේ එකම දේ එක විදිහට තියෙන්න ඕනේ කියලා ගියොත් තමයි සිද්ධ වෙන දේ තමයි අභියෝගයක් වෙනවා. කොයි දෙයකටත් ලැස්තිලා යන කෙනාට මොනවා වුණත් වාර්තා නොකර ඉන්න වාර්තා කරනවා. ඒ වාර්තා කරන්නේ මේ අනිත්‍යයේ ලක්ෂණයක් විදිහට. එහෙනම් අනිත්‍ය දැක්කයි කියတဲ့ අද්දුටුවක් විදිය. දැන් මේකේ තියෙන පේන දේ නැත්නම් පෙන්වන්න හදන අනිත්‍ය තමයි හිරිහරයක්, අරියාදුවක්, භවනාට කරදරයක් කරලා. ඉතින් ඒ නිසා මේ වගේ වෙනස් වීම වලට ලැහැත් වෙලා යන දවස එනතෙක් තමයි දැනගන්න ඕනේ මේ භවනාට සූදානම් බව. එහෙම නැත්නම් ආරම්භයේදී තමන්ගේ තියෙන කර්මන්නේ භවයේ අඩුවක් මේ පෙන්වන්නේ. නිත්‍ය සංඥාව නෙවෙයි, අනිත්‍යම තමයි වෙනස් වෙනමයි හුස්මෙන් හුස්මට වෙනස්. පරියංක බම්මෙන් දකුණට වෙනස්, පිම්බීමෙන් හැකිලීමට වෙනස්. මේ පරියංකේ පරියංකෙත් නෙවෙයි. ඒසන්නේ වෙනසට සාදර වෙලා යන්නේ. එතකොට මේක අතවාසියට එනවා.
ගරු ස්වාමින් වහන්ස, මගේ හුඟක් ප්‍රශ්නවලට දවස ගානේ කියවෙන ප්‍රශ්න සහ උත්තර වලින් මම විසඳගත්තා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් එයි කියලා බලාපොරොත්තුෙන් හිටියේ නැති නිසායි මේ ලියන්නේ. සක්මන් ගමනේදී ලැබෙන ප්‍රතිඵල ඉතා අගය කරනවා. ඊට පසු ඉඳගත් විටත් ක්ෂණිකව තැම්පත් භාවයක් ලබා ගන්නවා. දිගටම මේ විදිහට භාවනා කරනකොට යම්කිසි සහනයක් විඳිනවා. නමුත් ඊට එහාට එකම තත්වයේ වරහන් තුල බ්ලැන්ක් ස්වභාවයක් හිතට දැනෙනවා. ඒ විදිහටම හිතේ රැඳී සිටිනවා. මට මේන් එහාට කුමක් කරන්නද කියා ගුරු ස්වාමින් වහන්සේ කියා දෙන්න. තෙරුවන් සරණයි.
මේක පවත්තන එකයි කරන්න තියෙන්නේ. මේ පවත්තනකොට භාවනා වශයෙන් භාවනා ගෙනියනවා. මේකට මොනවා හරි කරන්න ඕන, මේකට ලන්නේ නැහැ, ඉදිරියට යන්නේ නැහැ කියන එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ தත්ත්වයට ආවට පස්සේ ඒක නිතිපතා බොහොම සාදරෙන් එහෙම යන්න ගියාම ධර්මයටම ධර්මයේ විසින් කරගෙන යන්න පුළුවන් වෙනවා. මේක පමයි, මේක නැත්තම් තව මගේ ලාපරත්වයට මදි, එහෙම නැත්නම් මේක මේ මගේ දෝෂයක් නිසාදි කියලා ආදි වශයෙන් මේකට මායя විවිධාකාර ගොඩ පෙරකෝරු ගන්නවා. ඒ නිසා නිත්‍ය අභ්‍යාසයේ දිගට කරන්න මේකම පවත්වාගෙන යෑමම ධර්මයට කරන අනුග්‍රහය, ධර්ම විසින් ගෙනියන්න ඕන තැන ගෙනියයි කියලා මේක නිතිපතා කිරීම සතතාභ්‍යාසයේ තමයි මේකට දෙන්න තියෙන උත්තරේ.
නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස. යෝගාවචර ජීවිතයේදී ශරීරය හා මනස සමතුලිතව තබා ගත යුතු බව පැවසුණා. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් කළ හැකි නම් ස්තුතිවන්ත වෙමි. තෙරුවන් සරණයි.
ඔයද ඒක තමයි ඇත්තටම දිග වැඩේ. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ. ඒ දෙකෙන් ප්‍රඥාවයි සීලයයි අතර සමතුලිතතාවයක් වෙනවා. හැම වෙලාවෙම තමන් කතා කරන දේ ප්‍රයෝජනෙට සලකලා මිසක්ක නිකන් දෙඩමළු වෙන්න එපා. තමන් කරන දේ ප්‍රයෝජනෙට සලකලා මිසක්ක නිකන් දුවන්න මාලි දුවන්න එපා. තමන් ගත කරන ජීවිතයේ ජීවන රටාව කාවුරු සූරකෑමක් කරන්න එපා. කාගෙන්වත් කඩා වැඩිම ගැනීමක් කරන්නත් එපා. කාගවත් මානසිකත්වයට බලපාන්නත් එපා. එතන පුළුවන් තරම් ලද දෙයින් සතුටුලා ජීවත් වෙන්න. එතකොට කය මනස දෙක අතර පුදුමාකාර එකතුවක් සිද්ධ වෙනවා. ඒක සඳහා දෙන දෙන හොඳම නිදර්ශනය ගහක් තමයි. ගහක් කවදාවත් කතා කරන්නේ එයා කරන්නේ කරන්න ඕන ටික විතරයි. කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැහැ. ඒ ශබ්ද ජනනාංශයේ සඳහන් කරන මේ කැලේ විතර ලස්සන පද්ධතියක් වෙන කොහෙවත්ම නැහැ. ඒක ළඟට එන සියල්ලම ප්‍රයෝජන ගන්නවා. ඒකල මහාන වැටුණු ඔක්කොම දෙනවා. කිසිම දවසක මොනවත් இல்லන්නේ. ඒක නිසා භාවනා කරනකොට ගහක් ගලක් වගේ තමයි හැදෙනවා. ඒකට තමයි සමතුලිත භාවය
තියෙන්නේ. බුදු සරණයි ස්වාමීන් වහන්ස. ධර්මයේ සම්මා සමාධි වශයෙන් කියවෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන ලද ධ්‍යාන තත්වයන්ද නැතහොත් ධ්‍යාන යනු සමාධිය ඉක්ම වූ අවස්ථාද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔය සම්මා සමාධිය කියන්නේ උපෙක්ඛකෝ සතිමා උපෙක්ඛා සතිමා උපේක්ෂා සති දෙක එකතු වෙලා තියෙන චතුත්ථ ධ්‍යානය තමයි සම්මා සමාධි කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. ඒක ඉක්ම යෑමක් නෙවෙයි. උපෙක්ඛා සති පාරිශුද්ධි සතියෙන් පිරිසිදු වෙච්ච උපේක්ෂා.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මෙය පෙර ඇසූ ප්‍රශ්නයකි. කාය ජීවිතයට නිරපේක්ෂ විය යුතුයි යනු කුමක්ද? කාය ජීවිතය ගැන ලියන්න කිව් විට මට හිතුනේ භාවනා කරන ආකාරයේ ඉදිරිපත් කළ යුතු බවයි. මේ නිවැරදිදයි නොදනිමි. මා භාවනාව ලෙස මුලින්ම සක්මන් කරමි. වම දකුණ ලෙස කීප විටක් යන විට පායේ තද බව හා විලුඹ පොළවේ වැදීම වැඩියෙන් දැනේ. ඒවා අතරින් විටින් විට පායේ ස්පර්ශයේද සිතවිලිද වේදනාද දැනේ. විටක කය අසමතුලිතව ගමන් කරයි. සිත පායට එන විට ඒ බව පොළවේ ස්පර්ශයෙන් හඳුනා ගතිමි. පරයන්කේදී හුස්ම රැල්ල දැනීම අඩුවත් කයේ දැනීම් වේදනා සිතවිලි හිස්තන යන තැන් ඔස්සේ විටින් විට මාරු වෙමින් සතියෙන් සිටිමි. තවද භාවනාවේදී පටි විපස්සනාවට සහ ණය විපස්සනාවට දමලා බලන්නේ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මේ වගේ අර හරියට අහගෙන ඉන්නේ නැති නිසා වෙන දෙයක්. ඒක නිසා කාය ජීවිත නිරපේක්ෂ කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කියවන එක නගින් මං අහනවා. සාමාන්‍ය ජීවිත සාමාන්‍ය වචනාර්ථය මොකද්ද මේ කාය ජීවිත නිරපේක්ෂ කියන්නේ?
මම දන්නේ නැහැ.
කාය පිළිබඳ හෝ ජීවිත පිළිබඳ අපේක්ෂාවක් නැහැ. ඒක තමයි අනිච්ච සංඥාව කියන්නේ. ඒක තේරුම් ගත්තේ නැති නිසා ගොඩාක් විස්තර ලියලා තිනවා. ගොඩාක් ලියලා තියෙන විස්තර මේකට වැරදි නෑ. නමුත් අපි මේ නිත්‍ය සංඥාවෙන් හිටියොත් කය නිත්‍යයි ජීවිතේ නිත්‍යයි. ඒ නිසා මේකට මැස්සෙක් වැහුවත් කැත්තක් ආවත් ඉතින් මැරෙන්න නතරව. කාය ජීවිත නිරපේක්ෂ වෙන එකයි තියෙන්නේ. ඊට පස්සේ ලියලා තියෙන වචන නම් එච්චරම ඇහිලා නැතුව ලියාගත්ත දේවල්. ඒ නිසා ඔය ඇහිලා තියෙන වැරදි කියලා හොඳට බණ අහන්න. එතකොට අනිත් දවසේ හරි වචනේ තේරෙයි.
ගරු ස්වාමීන් වහන්සේ අරූප තලයේ වරහන් තුල ආකාසඤ්ඤායතන සිටින විට විඥානං ඡායතනේ බලපෑම මගහරවා ගන්නේ කෙසේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ආකාශයේ තියෙන ප්‍රේමේ වැඩි වුණොත් හිස්තැන තියෙන ප්‍රේමේ වැඩි වුණොත් ඒක විඥානයේ ෂටගතිය. නිසා ආකාශය ආවත් එකයි අරමුණු ආවත් එකයි කියලා දෙකටම සමහිත වෙනවා නම් විඥානයේ බලපෑම අඩු කරන්න තියෙන ක්‍රම එක තමයි.
ප්‍රශ්න ඉවරයි දැන් අන්තිමට තියෙන්නේ නිවේදනය. නිවේදනය කියන්නේ ස්වාමීන් වහන්සේ. මෙම නිවේදනය ආර්ය නිහඬතාවයේ සම්බන්ධවයි. මාහට කාන්තා නේවාසිකාගාරයේ නිතර කතා කරන අයගේ ලැයිස්තුවක් ලැබී ඇත. ඒ අයගේ කතාව අනිත් අයට බාධා වන බවත් එය රෝගයක්සේ පැතිරෙන බවත් මාද නිරීක්ෂණයට ලක් කර ඇත. සමහර අය කාමර තුල ගමේ සංගමය පවත්වන බවද දැනගන්නට ලැබී ඇත. කරුණාකර වැඩසටහනට මුලින් එක ගූ පරිදි ආර්ය නිහඬතාවයේ පැවැත්වීමට අපහසු අයකු වී නම් කරුණාකර මා හමුවන්න. අමරණාත්.
ඔයක අගේ කරන්න ඕනේ නැත්නම් අපිට දවසින් දවස වෙන තවසේ වසේ වැඩි වෙන මේ පිරිසක් එක්ක ඉදිරියට යන්න බෑ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අර මූලික පිළිගත් චර්යාපද්ධති හැල්ලු කරන්න එපා. හැල්වීම වෙනම ටික දවසක් ඉන්නකොට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ප්‍රශ්නයක් අහනවා ඇයි මෙච්චර මිනිස්සු මේ බ්‍රිස්බේන් රිට්‍රීට් එකට කැමති? ඒක උඟ දිනේ කියනවා මේක මේ ආර්ය නිශ්ශබ්ද භාවය රකින්න නිසා. ඒගෙ මේ පහසුකම් තියෙන නිසා. ඉතින් ඒක ඇත්තයි කියන්නේ තෝගොල්ලයි බොරු කරනවා බොරු කරන්නේ තෝගොල්ලෝ. ඒ නිසා එනියට භාවය රැක්කොත් තව කෙනෙකුට බාධාවට කරදරයක්වත් නැහැ. තමන්ට කරදරයක්වත් නැහැ. කාය ජීවිත සමතුලිත භාවයට අවශ්‍ය කරන සම්මා වාචා කියන එක ඒකටත් ලොකු ආදර්ශයක් වෙනවා. මං කියන්නේ 100%ක් කතා නොකර ඉන්නවයි කියලා. මං කියන්නේ කතා කරන්න අවශ්‍යතාවයට හැබැයි අනවශ්‍ය කෙනෙක් එක්ක නෙවෙයි. අවශ්‍යකෙට අවශ්‍ය කෙනාට කතා කරන්න. එහෙම නැතුව අල්ලාප සල්ලාප කරන්න පටන් අරගත්තොත් තමයි මේ අමරණාත් නිකම් මරණාත් තත්ත්වයටපත් වෙන්නේ. ඔය දෙපිටින් බලන කෙනෙකුට පේන්නේ කතාවක්. ඒ නිසා මේ වගේ දෙයක් වෙනකොට සංවිධායක මණ්ඩලෙත් එක්ක කතා කරලා ඒක වෙන කෙනෙකුට ඒක පිළිබඳව වර්ධියට දැනගන්න බැරි වෙන තාලෙට වෙන කෙනෙකුට අපේ ක්‍රියාවෙන් පව කරගන්න බැරි තාලෙකට දක්ෂකමක් තියෙනවනේ. හැම වෙලාවෙම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දානේ වළඳනකොට බංකුවේ කකුල් දෙක පල්ලෙහා දාගෙන ඉන්නවට වැඩිය මෙහෙම ඉඳගෙන දානේ ගන්න හිතුනලු සුදු ආමසු කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා නම් දැන් මොකද කරන්නේ? ඊට පස්සේ අනික කච්චිට කියන්නේ මම ලොකු සංජය කිව්වා මම ඊට පස්සේ දාන ගන්නේ බද්ධ පරියන්කේ ඉඳලා කියලා කරන්න කියලා. ඒක ලියලා තියෙනවා යම් කිසි කෙනෙකුට අරණියක 10-15 නමක් ඉන්නකොට එක නමකට හිතුනොත් සුසාන භූමියට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ අසුභ භාවනා කරන්නේ අනිවාර්යයෙන්ම කාටරි කියලා. එතකොට අනික කච්චි දන්නවා මේකේ නා පිට ගිහිල්ලා තියෙනවා යම් අබැග්ගයක් තිද්ද වුණොත් එතකොට කට්ටිය දන්නවා. ඒ නිසා ඒ වගේදී කරන්නේ අර කාට හරි පොඩ්ඩක් කියන අපි මේ වැඩක් කරනවා කරන්න වෙලා තියෙනවා. ඒකෙදී මේ පවතින සංවිධාන ක්‍රමයේ යටතේදී කාටවත් අපි කරන වැඩෙන් පව් නොකරනවා කියලා එකක් තියෙනවා. පව් නොකරනවා කරන එකට 100%ක් කරන සම්මා සම්බුද්ධත්වයට යන්නේ. රහතන් වහන්සේ කරත් අමාරුයිලු. මොකද අනික කට්ටිය වරදොල තීරුම් ගන්න පුළුවන්. නමුත් අපිට සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. ඒ වැඩේ කරනකොට කාටවත් වැරදෙන්න පැටලෙන්න වරදවාට වටහා ගන්න පුළුවන් නම් අන්න ඒක නැති කර ගැනීම ඒ කලාව ඒක කියන්න පුළුවන් ශිෂ්ටාචාර දින ඉහෙලම කලාව කියලා. අපි යමක් කරන්න යනවා කාට හරි වරදෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අපි කරන පරිශ්‍රණය ඒක වරදවා වටහා නොගැනීම පිණිස චර්යාපද්ධති තියෙනවා. ඒක එක විදිහකට ටැක්ටික්ස් තමයි. ඉතින් ඒව තමයි අපිට හිමීට ඉගෙන ගන්න වෙන්නේ විශේෂයෙන් මේක දැනගන්න ඕනේ. යම් තැනක මූලිකත්වයේ නායකත්වය අරගෙන කටයුතු කරනවා නම් ට්‍රාන්ස්පරන්ස් ඩිමොක්‍රටික් ඩිවිෂන් ඔෆ් ලේබර් සම්පූර්ණ විවෘත කරගෙන යනවා නම් මේිට වැඩි බරපතල දෙයක් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉගෙන ගන්න එක නෙවෙයි භාවනා බර අපේ වැඩමුළුවේ වැඩෙනකොට ඒක ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා බුදුරජාණන්සේ මේ හදලා තියෙන ක්‍රමයට. ඒ නිසා අපි නිතරම කරනකොට තව කෙනෙකුට මංගෙන වරදව වටහා ගන්න ඕ පව කර ගන්න අවස්ථාවක් වුණොත් ඒකට මම බක් කියන්න ඕනේ කියන කතාව දැනගත්තාම අපිට ඉදිරියට යන්න පුළුවන්. තව තියෙනවා මම හිතන්නේ විනාඩි 10ක් විතර වගේ කවදාකවත් නැතුව කවුරු හරි ඉන්නවද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න?
අවසරයි ස්වාමීන් වහන්ස. අහනවනේ. ස්වාමීන් වහන්ස මේ එදා මම දීපු මගේ ප්‍රශ්නෙට ස්වාමීන් වහන්ස දුන්නානේ උත්තරයක් තව පස් වතාවක් පමණ ඕක වෙයි කියලා.
නෑ එහෙම ඒ වගේ ඉලක්කම් වලට යන්න එපා මං කියන්න ගියේ. යම් කිසි සම්තිද්ධියක් රූපාකාරයෙන් තේරුම් ගත්තට පස්සේ ඒකම වේදනාකාරයක් තියෙනවා. සංඥාකාරයක් තියෙනවා. සංස්කාරස්කාරයක් තියෙනවා. විඥානකාරයක් තියෙනවා. නමුත් වේදනා තියෙන කල සංඥාකාරය තේරෙන්නේ නෑ. සංස්කාරකාරය තේරෙන්නේ නැහැ. ඒ චරිත ලක්ෂණ වලට වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත තියෙන නිසා පත්තාකාරයක් කියලා ගත්තොත් පටන් ගන්නකොටම වරදක්.
ඒක තමයි මට හිතුනේ ඒක තමයි මට වැරදුනේ කියලා. මොකද සාවනස ආයිසරයක් ඒකම දෙවෙනි සැරේට වගේ වුණා. පස්සේ මට බයක් ඇති වුණා ස්වඥාසික වනේ නන්නතර වෙනවා කියලා. මට හිතුණා මේ වෙලාවේ මේ වෙලාව නෙවෙයි නන්නතර වෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අර මට හිතුණේ නිකන් භාවනාව ඇති කියන එක වගේ ඒක නවත්තනවද කියන එක. ඒ වගේ වෙලාවට මේ මට හිතන ඒක නිසා ඒකෙන් දිවුඩුවක් පෙනුන්නේ නැහැ මට ඊළඟ දවසේ කියලා. මොකද මගේ සිත වෙනස් විදිහකටනේ වැඩ කරේ කියලා.
ඔය භාවනා කියන එක නතර කරන්න පුළුවන් කන්නේ නෙවෙයි. මේ මේක නිකන් උඩ තියෙන කන්දක් උඩ තියෙන ගලපෙරළුවා වගේ ගලපෙරළලා දානකම් හරි අමාරුයි. පෙරළෙන්ට ගියාට පස්සේ
පෙරළිගෙන
ගන්ධනව තලාගෙන ගිහිල්ලා සානුවේ තමයි නතර වෙන්නේ.
ඒකයි
භාවනාව කියන එක කවදාකවත් මේ ගැම්ම ගත්තට පස්සේ ඒ මනුෂ්‍යගේ පරිණාමයේ සිදුවෙන වැඩක් නේ. අපි ඒකට උනන්දු කෙරුවට පස්සේ ඒක අරගෙන යනවා. අපිට ඒක නතර කරන්න බෑ. අපිට කරන්න පුළුවන් නේ එන දෙයට හැඩගැහෙන එක තමයි. එන දෙයට හැඩගැහෙනකොට විවිධ අර්ථකතන දෙනවා. මේක වෙන්න ඇති කියලා. නමුත් ඒ අර්ථකතන දීමේ දෙන ක්‍රමය ඒකමයි කියලා දැඩිසියල්ල ගන්න නැතුව සූදානම් ශරීරය තමයි කියන්නේ.
ඊට පස්සේ ඉතින් මගේ සිතට ආවේ ස්වාමීනාන්සීති වෙන එක තමයි වෙන්නේ කොහෙන් හරි කියන එක. ඒක කියන්නේ මම නවත්තන්න හිතුවට ඒක වෙන්නේත් නෑ. මට ඒක කරන්න යනකොට ඒක ඉක්මනින් යනවා කියන එක හොඳට තේරෙනවා. ඉතින් එතකොට හිතෙනවා මොකද්ද මේකේ අවසානේ වෙයි කියලා හිතෙන එක තමයි මට අන්තිමට නවත්තන්න හිතුන ඇස් වහගත්ත ගමන් ඒක ඉතින් යනවා දිගටම. ඒකයි ස්වාමීනාන්ස.
ඔය විදිහ තර්කණේ නතර වෙලා යනවා. මම යන නතර වෙලා යනවා. එහෙම නැත්නම් මේකට ප්‍රතික්‍රියා කරන ගතිය, ඇනලයිස් කරන ගතිය හේම නැතරලා යන එකෙන් තමයි ප්‍රශ්න විසඳෙන්නේ. තේක එන්ඩෙන්ඩෙන්ඩෙන් එක එක පැති වලින් දාලා බලන. මේ එක එක පැති වලින් දාලා බලනකොට සමහර ඒවා හරි કૃතිමයි වාගේ පේනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති වෙච්ච පැති. හැබැයි එකම දේ සිද්ධ වෙන්නේ.
එකම දේ සිද්ධ වෙන්නේ
එක එක කණ්ණාඩි දාලා බලනවා.
එක එක විදිහට මම යන්නම යනවා නේද සම්සන.
තියෙනකම් ෆ්‍රික්ෂන් එක තියෙනකම් මම ඉන්නකම් ඒක එකට ප්‍රතික්‍රියා කිරීම කරනවා.
දෙවෙනි ක්වෙස්චන් එක සංහංශ දැන් අපි භාවනාවේ මොකක් හරි දියුණුවක් වුණා කියමු. දැන් රිට්‍රීට් එකක ඉඳලාම හැබැයි මට සමහරලාට හිතෙනවා ජීවිතෙත් එක්ක ඉන්නකොට ඒව හරියටම ඇප්ලයි වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සමහරලාට ඉමෝෂන්ස් එහෙම ආපුවම අච්චර මේකක් එකට ඒ කියන්නේ මේ මැචුව වෙලා නැද්ද කියන එකද සෝනන්ස හිතන්නේ නැත්නම් ඒක කොහොමද
ප්‍රශ්නේ පැහැදිලි නැහැ.
ප්‍රශ්නේ කියන්නේ සෝනන්ස දැන් අපි භාවනාවකදී යන මොකක් හරි දිනුවක් තියනවනේ. ඉතින් ඒක කියන්නේ අපි ඇක්සෙප්ටන්ස් මයින්ඩ් එකක් හදාගන්න එකනේ ගොඩක් වෙලාවට වෙන්නේ නේ සෝනන්ස ඊට වැඩි දෙයක්. හැබැයි ඒක ජීවිතේ සාමාන්‍ය ජීවිතේට ඇප්ලයි වෙනකොට කොයිතරම් දුරට ඒක මේ ඇප්ලයි වෙනවද කියන එක මට ටිකක් සැක හිතෙනවා සමහරවිට.
ඒක 100%ක්ම ස්වභාව සිද්ධිය. මම භාවනා කරගෙන හදන මනස කොයි දෙයක් පිළිගන්න හැදුවට ජීවිත සංසිද්ධියක් වෙනකොට අපේ ප්‍රතික්‍රියා පුරුදු තාලට යනවා. එතකොට ඒක පිළිගන්නවා. දිගින් දිගට යනවා. ඒක ජීවිතයට යොදන ක්‍රමය යෙදෙන ක්‍රමයක් කියලා කියන්නේ. භාවනා කරපු එක්කනයි භාවනා නොකරපු එක්කනයි ජීවිතයට මුණ දෙන හැටි දෙකක්. ඒක තමයි භාවනාවේ හැටි. ඒක මේ භාවනාවෙන් ලැබෙන අතුරුඵලයක් තමයි. තමන් හිතලා හෝ නොහිතා එන ඕනම සිද්ධියකට තමන්ගේ මූණ දීමේ ක්‍රියාවලිය ප්‍රතික්‍රියා කිරීමේ ක්‍රියාවලිය භවනාට සාපේක්ෂ වෙනස්
වෙනවා. මට විශේෂයෙන් පෙන්න දේ තමයි හැබැයි මේක ඒ වෙලාවට උනාට ඒක තියෙනවා බොහොම අඩුයි. කාලයත් එක්ක වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒකට වෙනවා මොකක් හරි එකක්. ඒකත් එක්ක මේක නැති වෙලා යන මං හිතන්නේ ඒක තමයි මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල.
ප්‍රතික්‍රියාව තියෙනවා. ප්‍රතික්‍රියාවට අල්ල හිටින්න ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධවම නැති වෙලා යනවා. කාටවත් ඒ නුරුස්නා ආරමුණක් දකින්න නුරුස්නා ගතිය සහ ද්වේෂය පහළ නොවෙනව නෙවෙයි පහළ වෙච්ච ගමන්ම ඒක නැනගත්ත ගමන් නැති වෙන්න පටන්
ගන්නවා. ඒක තමයි සර්.
පහළ වෙලාමයි නැති වෙන්නේ. ඒක නිසා භවනා කරපු ආනිසංස හැම ක්‍රියාවලියකදීම
පේනවා.
සර්. තරහ නැති ඇති වෙන්නේ නැතුව නැති වෙන්නේ නැහැ. ඇති වෙලා ඊට පස්සේ මේක වැඩ කරන්න ගන්නවා.
එහෙමයි සර්. අපි සිටිච්චා.
තා අපිට පස්සේ තියෙන මේ මයික් එක දෙන්න පුතා.
අසරයි ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා සිතුවිලි ඩිස්ට්‍රැක්ට් වෙන එක ගැන. කියන්නේ භාවනාවේදී හරි සාමාන්‍ය ජීවිතේදී හරි සිතුවිලි ඇවිල්ලා ඩිස්ට්‍රැක්ට් වුනහම ඒක දැනගෙන ආයි කියන්නේ කර කර හිටපු වැඩේට හරි මූල කර්මස්ථානයට හරි හිත ගේන්න පුළුවන්. එහෙම ගේනකොට ඒ පළේනියටම ඩිස්ට්‍රැක්ට් වෙච්ච එකේ ඉඳන් ආයි කියන්නේ දැනගත්ත තැන එනකම්ම අර සිතුවිලි මාලාව මට දැන් කියන්නේ දැනගන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ මූල කර්මස්ථානයට ආවෙන් පස්සේ ඒක මට හිතනවා මම ඇනලයිස් කරන දෙයක් කියලා. මේ නමුත් ස්වාමීන් වහන්සේ කිව්වා ඒක කියන්නේ වෙන දේ දිහා බලන් ඉන්න කියලා. ඉතින් අර කරන දෙයක්ද වෙන දෙයක්ද කියලා මට ඒක ෂුව නැහැ.
ඔය එකට කියනවා නැවත අරමුණට ගන්න එක ගත්තට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගන්න එක අපිට හරියටම කියන්න පුළුවන්. අන්නත් ආරෝචි අරමුණෙන් අරමුණට ආවයි කියලා. ඒක ප්‍රත්‍යක්ෂ ඥානය. ඊට පස්සේ සිද්ධි ඉවරයි. නමුත් අපි හිතේ තියෙන නැවත වමාරා කරන ගතියක්. ඒකට කියනවා අනුමාන ඥාන කියලා. ඩිඩක්ටිව් නොලෙජ් ඇන් ඉන්ෆරෙන්ෂල් නොලෙජ්. ඒක සිද්ධ වෙන එක. ඒ හිතේ ඩිෆෙන්ස් සිස්ටම් එකට කරගන්න දෙයක්. ඒ සිද්ධ වෙනදී පිළිබඳව රියැක් කරන්න යන්න එපා. ඒක නිසා මහෂී සයිඩෝ ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනවා. ප්‍රත්‍යක්ෂ ඥාන සහ අනුමාන ඥාන කියන දෙකම විපස්සනාව. හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානට ඉස්සර වෙන්න දෙන්න අනුමාන ඥානට ඉස්සර වෙන්න දෙන්න එපා. ඒක නිසා යමක් සිද්ධියක් වෙච්ච ගමන් ඒකේ මරණ පරීක්ෂණයක් කරනවා අපේ හිත. මරණ පරීක්ෂණයක් කරලා ඒ අලුත් තත්ත්වයටදී විනිශ්චය කරනවා. එයාට ඒක නොකර ඉන්න බෑ. ඒක වළක්වන්න යන්න එපා. හැබැයි අපි ප්‍රත්‍යක්ෂයට ඇවිල්ලා ඉන්නේ ඒ නිසා ඒ වෙච්ච එක තමයි තේරෙන පටන් ගන්න මේ හිත evolve වෙනවයි කියන එක නැත්තම් පරිණාමයෙන් ඉහළට යනවා කියන එක සිද්ධියක වෙන්නේ නැහැ. සිද්ධි වැටක් එකම දේ නැවත නැවත කිරීමෙන් එහෙම නැත්තම් ප්‍රත්‍යක්ෂ කරපු දේ අනුමාන කිරීමෙන් අනුමාන කරපු දේ සද්ධාවට දැමීමෙන් ගැල්ලෝ නැචන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වෙන්න ආරෙන්න. ඒකෙන් කරදරයක් වුණොත් සතිය කඩා ගන්න ඕ නැවත අරමුණ පිට යන්න වුණොත් එහෙනම් මලපැනලා. දැන් ඒක ඔහෙ සිද්ධ වෙනවා. ඒක නිකන් secondary data analysis කියලා මේකට කියන්නේ. ඒ data analysis එක හරහා තමයි අපි මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වඩපත් වෙන්නේ. ඒකම නැවත සිද්ධ වෙනවා.
කියන්නේ අර මේ distract වෙච්ච තැනේ ඉඳන් ආයි මූල කර්මස්ථානට ආව
නෑ නෑ distract වෙච්ච හැටි පේනවා.
ඔව් වෙච්ච හැටි පේනවා. ඊට පස්සේ ආයි හිත බලන්න යන්න එක පෙවුනෙන් පස්සේ ආයි ඊට පස්සේ
ඒක ඒ වෙනකොට කේස් එක හැන්ඩල් වෙලා ඉවරයි. මේ post mortem එකක් යන්නේ. එතකොට තියෙනවා මේ හිතවිල්ලට මෙතෙන්න කියලා අහුණාට ඒ හිතවිලි නරක හිතවිලි ටික wandering thoughts මෙන්න මෙහෙම තමයි ගියේ කියලා විච් එක action replay slow motion දාලා පෙන්නනවා. ක්‍රිකට් ගහපුවම පෙන්නන්නේ.
ඒ වගේ තමයි. ඈ? ඒ වගේ තමයි.
ඉතින් match එකට upset නැහැ නේ. ඒ කියන්නේ action replay slow motion. එහෙම දැම්මේ නැත්තම් දැන් ඔය ගාන්ධිට ගැව්වනේ JR එක ඉන්න වෙලාවේදී තුක්කු බාරක් අර කවුද එක්කනේ? මන් දැන්නේ මතකද කියලා සිද්ධිය. මේ ඉන්දිරා මේ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ආපු වෙලාවේදී පෙරඩ් එක යන්න කිට් වෙලා පෙරඩ් එක තියෙනකොට ආමු දනිල්ට හරි පැන තෝක්කුවෙන් ඇද්දලා ඇරිය කොන්ද අහරා එක. ඒක ජාතික වශයෙන් අපිට වෙච්ච පසුබිල්ලක්. JR කෙරුවේ විනාඩි 10න් 10 පෙන්නවා ඒක. නැවත නැවත පෙන්නවා. ගිය ගමම ප්ලේන් එකට ගිය ගමම රජීව් ගාන්ධි ලියුමක් කියලා තිබුණා. මම ડોක්ටර්ස්ත් එක්ක ආවේ ડોක්ටර්ස් එක්ක කිසිම අනතුරක් නැහැ කියලා. එනිසා මගේ ගමන කරදරයක් නැතුව සිදු වුණා. ඔබතුමන්ලා හික් කරදර ගන්න එපයි කියලා. ඒක වසන් ගන්න ගියා නම් මල කචා. මේ නැවත නැවත පෙන්නවා. ඒකෙන් තමයි මිනිස්සුන්ට තියෙන මේ බය නැති කරලා. දැන් සිද්ධ වෙන දේ බැරි වෙලා හරි තුවක්කුවේ උණ්ඩයක් තිබ්බනම් මොකද වෙන්නේ කියලා හිතන්න. මොකද ඇහුවේ තුවක්කුව බන්දෙන්. එතකොට ඉන්දියානු හොදාව ලංකාවට ගේන්න තීන්දු කරා. මූට කැමති නැහැ. ඒ සිය හැංගීමට ගැහුවා. තොපි හැමදා අපිට ඕනේ නැහැ කියලා. නමුත් ගැහුවේ රාජ්‍ය අමුත්‍යෙකුට රාජ්‍ය අනුග්‍රහයක් දක්වන වෙලාවේ. ඒකට JR කිරුවේ මොකද්ද? ඒක මට මතක නැහැ JR ද කවුද හිටියේ කියලා. ඒ සීන් එක විනාඩි 10න් 10 වෙන්නට පටන් ගත්තා. ඉවරයි. ඔය ඕනම මිනිස්සු කලබල වෙන දෙයක් පටහැරලා වින්නොත් උඹ බලාගනින් කියලා මොකෙක්වත් දෙන්නේ නැහැ. වසන් ගන්න ගියොත් කචල් ගොඩයි. ඉතින් ඒකට කියන්නේ අපි ක්‍රිකට් වල කරන්නේ ඇක්ෂන් රීප්ලේස් ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. ඒකට වැඩි වියදමක් යන්නේ නැහැ. අනිත් එක මැච් එකට අප්සෙට් නුත් නැහැ. ඒගාම තව අවුට් එකක් යන්නේ නැහැ නේ. ඒක දාලා පෙන්නනවා. මේ තවත් එක්කෙනෙක් අඬනවා. අත උසන්නව. අත
Swamin Mahamse, if I could ask you two questions, please. One is it okay to alternate between the nostril breathing and the rising and falling within one sit?
You have no choice, darling. Anything balan. Whatever happening, you do. Don't try to do it. But whenever it is happening, it is you have no choice.
And my other question, Bante, is how to handle the fear of the unknown? Because I go into
understand
like
it.
A quietness.
Our whole evolution is due to the fear of unknown. So therefore, we have to understand so much so we avoided it. We try to escape it by the believing God or believing property or believing children, whatever may be. But it is more and more gods, more and more fear. More and more children, more and more fear. More and more money, more and more fear. So you just accept. It is happening 1001 times. So therefore, next time you can go and see how much I am prepared for the unknown.
Because in the meditation experience, Swamin Mahamse, I go into like quietness, darkness, and there's another part that's scared of what's going to happen next. So it's like an automatic behavior. What do you advise?
So you know the process, you know the history, you know the gross object, and with it disappearing, you know now the unknown is about to happen. So still you have the traces of the disappearing object. So there is something to hang on. And either you can go forward, more you go there, more empty. But if you stay here, you can go back with the object, again you back to at home.
I want to go forward, but there's a part
no,
of me
that
that's
is
scared.
Contradictory with the fear and unknown, fear of unknown. Fear of unknown is you have a fear. If you wish to go, and if you have the still, you have fear of unknown, that means you are mad. There is a contradiction, I am telling.
Yes, I agree. What I'm trying to do is, what you say makes sense.
Face it 1001 times. 1001 times, you are facing. One day, Kammo Go Chicago, you will jump.
It's to make that jump.
Yeah, it is. If you are going to make a conscious decision, always backward. It's a radical. It's a kind of against the grain. It's a kind of an accident. Some people call it is electric. One day you will just jump and that's it.
Hopefully soon.
Before the death.
Thank you.
මං ඒකයි කියන්නේ ඕක මං කියනකොට මට බයිනවා බැන්නට කරන්න දෙයක් නැහැ උඩ පිරිමියෙක් වෙනවා එන්න මගුලක් එන ගහගෙන කඩන ඵලෙන් වෙන මගුලක් වෙච්චා කියලා ওই ගෑනු තොමනකමයි චරිචුරු ගෑමන එක කරන්න බෑ ඔතෙන් ගියාට පස්සේ ගහකම ගහපත් ගහපන් අමුඩේ පැනපම් ෆ්‍රොග් ජම්බින ද ඕල් පොන් ප්ලොක් ඕකයි මොන තියරිද මේ මෙච්චර කල් යනවා ආයෙන මෙච්චර කල් යනවා උඩ මගුලක් වෙච්චා වෙයි පැන ඉතින් මං කියන්නේ පරස ගතිය කියලා. ඉතින් කෙල්ලු ගාව තියෙනවා. තිබුණාට මේ අමාරු කොල්ලු ගාවක් නැහැ ඒක. උන් කල්පනා කරේ නැතිවර බබයිනෝ අන්තිමට ගිහිල්ලා මේ ඩයිවිං බෝඩ් එකේ කෙළවරේ ඉන්නේ. ගාවිය බල් ටිකක් දාලා පැනපියේ නැහැ. ආයෙත් ඒවට වනෝ ආයෙ ගොඩට එනවා. ආයෙ අතින් ගියා. මොකද ඒ ඩයිවිං බෝඩ් එකේ කෙළවරේ නිකන් තෙපුල් දෙනවනේ. තෙපුල් දෙන්නේ ඇතර පැන්නමට ජම්මේ ගන්න තමයි. ඌ ඒතර ගිහිල්ලා ආපහු යත්තේ. මම දැක්ක මේ ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩයිවිං බෝඩ් එකේ කෙළවරේ කෙළ දෙනක් වාඩිලා ඉන්නවා. ඒක අපිට we have no choice, we have no control. It is you give different constellation. At a time you feel adventurous. At a time you feel like taking a risk. At a time you are utterly not happy. That is our mind is changing from rationality or radical situation to the conservative situation. To make a chance, give a 1001 chance, one day.
I like to be adventurous every day, sort of progress.
Your liking and disliking is immaterial. No, it is not you. So what you have to do is give 1001 time chances, again and again, again. So that very action, even the God can't understand, even the Brahma can't understand, how such a person get this motivation to practice without expecting any results? Do you feel it? So you are doing for the sake of doing, not for yourself, not for the meditation, you do. So don't ask. And don't try to teach it. Never. It is impossible. It is something intrinsic. It is something happening. Plop. Okay. No any questions? Okay.
අවසරයි ස්වාමීන් වහන්ස මම කලින් අහපු ප්‍රශ්නයක්ම තමයි ස්වාමීන් වහන්ස මේ කයේ ඇතිවන එක එක චලන ගැන මේ ස්වාමීන් වහන්සේ උත්තරේ විදිහට දුන්නේ පුළුවන් තරම් කය සමතුලිතව තියාගන්න අර පටන් ගත්ත වෙලාවේ තියෙන සමතුලිතතාවයටම නැවත නැවත එන්න කියන එක හැබැයි මේ චලන එන්නේ ස්වාමීන් වහන්ස නිකන් ඇතුලෙන් එන ෆෝස් එකක් වගේ නිකන් බෙල්ල එහෙම උඩට යනවා ඒක මේ සමතුලිතතාවය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා මට හිතුනේ නෑ මේ බෙල්ල කැරකෙන ඒවා හැම තුලෙම කවුරු හරි අත දාලා කරකවනවා වගේ ෆෝස් එකක් විදිහට එන්නේ ස්වාමීන් වහන්සේ ඒක
සමතුලිතතාවය දෙන්නේ නෝම් එකක් විදිහට මේක යහට බහැර නටනකොට what is the natural situation what is the norm what is the average situation so give the mindset this is my natural situation And then with respect to that, now it is backward, now it is forward, now it is left, right. Now you have the first standard. So therefore, under such circumstances, you have to have a standard. So, for example, here, the building, there's a chance that can catch fire. So you must know the assembly ground. You can't teach assembly ground under the fire. So you must know there is no fire under an unlikely situation. If the fire happened, don't take any material, run to the assembly ground. So assembly ground, everyone must know. Likewise, you whenever uncontrollable situation happen, if you wish to rescue, you must tell the mind, this is my assembly ground. This is my pivotal point. This is my benchmark. The benchmark is you give the just starting situation, configuration of the body.
Okay.
Try.
Are
you? You have to raise the hand.
This is just a practical question stemming from the lady in front who mentioned something.
Vadra.
My question is, all these experiences that we are now having in the meditation hall, you know, this jhanic or whatever, the good meditation or whatever we are having, when we actually go back, do these experiences actually help us in living, you know, living the Buddha, living the Dhamma? That's the question.
So that is why if the sammaditti sammasankappa, that your correct view is correct, have your the thought is correct, it will be represented by samma vacha, samma kammanta, samma ajiva. Your verbal expressions, your physical expressions and your livelihood. So that means that when and where you meditate, you come to the more closer to the talk only what is necessary. Do only for the utility value. And your livelihood is not to disturb others, but just to thrive. Not to exploit others. So therefore you come closer to Samma Ajiva, the correct way of livelihood. So that means this is the way you yourself can feel, your associates can feel. More and more you meditate, you more toward the Samma Vacha, more toward the Samma Kammanta. That means you are normalizing, not going to the extremes. You come back, you are moving still like a pendulum, but not going to the furthest end. It is same wavelength. It's almost at the center now.
And just from that, going to these retreats and all that, Mante, do we actually, how do we develop in our wisdom?
So wisdom means that how much you can adopt into the situation arising. That is what I call wisdom. I don't know beyond that any kind of a crystallizable wisdom, there is nothing. Your adaptability. So that means that your preparedness.
Thank you, Bhante.
That's it. Enough. So we have taken about 10 minutes more. Never mind. But this is, it has become our average. When there's so much of question, we used to go for 1 hour and 45 minutes. Now it's almost reached. So thank you very much for the participation. This is the end of our question and answer session.